नमस्कार ज्ञान पांचवी समाधान बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता विरमणी सिक्खापदं समादियामि अभिन्नादाना विरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचार विरमणी सिक्खापदं समादियामि मुसावादा विरमणी सिक्खापदं समादियामि सुरामेरय मध्यपमादट्टाना विरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अद किरा दिने को सम्बी सूत्रे සංයුත්ත නිකාය දෙකේ පටිච්චසමුප්පාදය ගැන තියෙන්නේ උපනිෂ සූත්‍රයේදී පටිච්චසමුප්පාදය ගැන යම් තේරුම් ගැනීමක් ඇති කරගන්න පුළුවන් වුණා. මේකෙදි තව ගොඩාක් දුරට පටිච්චසමුප්පාදය ගැන තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම ඉදා උපනිෂ සූත්‍රයේ කියලා දෙන්න හදන කොටස් කිව්වා මේ පටිච්චසමුප්පාදය ගැන තේරුම් ගන්නකොට අපි වර්තමානයේ තුල හිතන්නට ඕනෙත් කියලා. ඒ කියන්නේ අතීතය හෝ අනාගතයේ එක නෙමෙයි වර්තමාන ස්වභාවයත් එක්ක තමයි පටිච්චසමුප්පාදයේ හේතුඵල වශයෙන් සම්පූර්ණ හිතන තියෙන්නේ. ඒ වගේම තමයි මම ඉදත් කිව්වා දැන් අපි තුල තියෙන යම් හාමුවක් තියෙනවා. හැම වෙලේ අපි තුල කොටු වෙච්ච රාමුවක් තියෙනවා. අපි දන්න න්‍යායක් තියෙනවා. ඒ අපි දන්න න්‍යාය තුල ඉඳලා මේක සම්පූර්ණ තේරුම් ගන්න බෑ. අපි තුල සම්මුතියෙන් අපි තේරුම් ගත්ත යම් කරුණු තියෙනවා. නමුත් ඊට වඩා වර්තමානයේ තේරුම් ගන්නකොට මේ බුදුරජාන් වහන්සේ කියලා දෙන විදිහටම අපි ඒක හිතියම් කරගන්නවා. ඒකවල තමයි තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් මම අර ජාති ජරා මරණ කියන කාරණාව දක්වාම අපිට නැත්නම් අපේ සම්මුතිය අපේ ස්වභාවයේ ඉන්න තාක්කල් අපට ඒක ඉක්මෝල යන්න බෑ. ඒදල පටිච්ච සමුප්පාදයකුත් කියලා දුන්නා පටිච්චසමුපාදය බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙලා තියෙන ආකාරයට අපට තේරුම් ගන්නවා නම් අපේ සම්මුති ලෝකයේත් එක්ක පටිච්ච සම්පල වෙනස් වෙන්න ඕනේ. අතලෙ මම දැරි ඔය කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ මම ඒක එදා කිව්වේ එකයි අපි කර්මය කියන දේ කර්ම විපාකෙට පටලගෙන ඉන්නවා. දැන් කර්මයක් විපාකෙද වෙන සකස් කරාට පස්සේ විපාකේ ප්‍රලයක් හැටියට නැවත උපතක් වෙනවනේ. එතකොට කර්ම විපාකේ විපාක විසිය අපට අචින්තී විසිය. එතකොට දැන් බුදුරණාහි දේශනා කරන්නේ භවපච්චයා ජාති. එතකොට කර්මයේ ඥාති හට ගන්නවා. එතකොට දැන් අපි දැන් කතා කරන විදිහට සම්මුති අපි දැන් දන්න විදිහට කතා කරොත් බහපත්‍ය ඥාති කියන්නේ බෑ බහපත්‍ය මරණම් කියන්නේ. මොකද ඒකට හේතුව දැන් අපි දැන් කර්ම රකස් කරනවා. රකස් කරාට පස්සේ මරණය උපදීමන්ටපත් වෙනවා. නමුත් එහෙනම් මරණය කියන්නේ කලින් දාන්නේ. එතකොට එහෙනම් දෙවනහ දේශනා කරන පටිච්චසමුප්පාදයේ කියලා තියෙන කර්ම විපාක ඉන්නේ කතා කරන්නේ කර්ම වර්තමානයේ කර්මික ක්‍රියාවලිය. මේ නිසා මේකෙන් එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ කාරණේ තුලින් මේ දේශනාව තුලින් ගොඩාක් හොඳට තේරුම් ගන්න පුළුවන් මේක මොකද්ද මේ කියන්නේ. දැන් බලන්න අපි දැන් ওই පටිච්චසමුප්පාදයේ අපි ඉගෙනගෙන ඉන්න කරුණු අපි අහලා දැනගත දේවල්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා අපි ශ්‍රද්ධාවෙන් දරාගත්තේ දැන් ඒ කාරණයක් තියෙනවා. ඊළඟට තමයි අපි හිතලා තේරුම් ගත්තේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා දැන් අපි අපේ දැන් අපේ දැන් අපේ සමාජය දැන් මම ප්‍රීති දැන් අපි ඉපදුණා වුණා අම්මයි මව කුසින් ඉපදුණා. ඊළඟට ඉදිරියේ දරාගත්තේ මරණයටපත් වෙනවා. එතකොට අපේ මේ යම් රාමුවක් එක තියෙන්නේ. ඒක තමයි අපි තුල තියෙන දැන් විතරක. ඒක තමයි අපි තුල තියෙන දැන් දන්න කරුණ. අන්න ඒකෙන් අපි මනින් උත්සාහ කරනවා. ඊළඟට අපි කල්පනා කරලා මනින් උත්සාහ කරනවා. බුදුරණන් දේශනා කළ පටිච්චසමුප්පාදයේ ශ්‍රද්ධාවෙන් ෘචියෙන් අනුස්සවෙන් ආකාර පරිවිතක්කේ නිතිජ්ජාල කාන්තිකනේ පහින්ම තොරව දකින්න දිය. ශ්‍රද්ධාවෙන් කියලා කියන්නේ කිව්ව නිසා දකින්නනේ බුදුරණවහන්සේ කිව්ව නිසා ශ්‍රද්ධාවෙන් අදා ගැනීම නෙමෙයි. ෘචිය කියන්නේ කැමැත්ත කරනවා නෙමෙයි. දැන් අපි ගොඩක් කලාවට මම ඒ කියන්නේ දැන් අපි කැමැත්ත කියලා කියන්නේ දැන් ඔන්න අපි මේ දන්නවා මේ 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 අපි අපි තුල යම් රාමු තියෙනවා. ඒක නම් මං කියන්නේ අපි ජරා මරණ කියන කතන්දර අපි දන්නවා. එතකොට ඒක අපි අපේ තියෙන කැමැත්ත කරනවා තමයි අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒකෙන් තමයි මේක තේරුම් ගන්න. ඊළඟට අනුසරණ කියලා කියන්නේ අහා දැනගත්ත දේවල් නෙමෙයි. ඒකිනුත් නෙමෙයි. ඊළඟට ආකාර පරිච්ඡේද කියන්නේ අපි මනසින් කල්පනා කරලා තේරුම් ගන්නවා. ඒකත් නෙමෙයි. ඊළඟට දීපේචාර කන්තිය කියන්නේ මනසින් කල්පනා කරලා තේරුම් ගත්ත දේ අපි අපේ දෘෂ්ටි වශයෙන් අපි තේරුම් ගන්න ඉන්නේ. අන්න ඒ කරුණු පහම ඉක්මවලා ලබන දෙයක් තමයි අවබෝධය කියලා කියන්නේ. මේකේ සූත්‍රයේ තුල එක ලස්සනට විස්තර කරනවා. මේ සූත්‍රය දේශනා කරනකොට ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ගේ සාකච්ඡාවක් මේ දේශනාවේ තියෙනවා. මේ දේශනාව බුදුරණන් වහන්සේ දේශනා කරපෙගන්නේ මේ ස්වාමීන් වහන්සේලාට සාකච්ඡාවක්. සාකච්ඡාවට ඉන්නවා මූසිල ස්වාමීන් වහන්සේ, සවිත්තු ස්වාමීන් වහන්සේ, නාරද ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ. කොසම්බි කොසබෑනුවර ഘോഷිතාරාමයේ තමයි වැඩවාසය කරන්නේ. එතකොට අතකෝ ආයස්මා සවිත්තු ආයස්මන්තකෝ මූසිලං එතද වෝච. සවිත්තු ස්වාමීන් වහන්සේ මූසික ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නේ මොකද්ද? අඤ්ඤත්‍යව ආවසෝ මූසිල සද්ධාය අඤ්ඤත රුචිය අඤ්ඤත අනුස්සව අඤ්ඤත ආකාර පරිවිතක්කා අඤ්ඤත දිටිඥාන කන්තිය අත්යස්මන්ත්‍රේ මූසිල පච්චත්තමේව ඥානං ජාතිපච්චය ජරා මරණන්ති. අහන්නේ ඇවත් මූසිලය ශ්‍රද්ධාවකින් තොරව, කැමැත්තකින් තොරව, ෘචියකින් තොරව, අනුස්සවයකින් තොරව, ඊළඟන ආකාර පරිවිතක්කයකින් තොරව, දිට්ඨි නිඥාන කන්තියකින් තොරව මූසිල ඔබ තමන්ගේම ඥානයක් හැටියට දැන් දකිනවද ජාතිපච්චය ජරා මරණන් කියන එක? මොකද ධාන දැනගෙන ශ්‍රද්ධාවනොත් තොරව, ෘචියනොත් තොරව, අනුස්සවයනොත් තොරව, ආකාර පරිවිතක්කයනොත් තොරව, දිට්ඨි ඥාන කන්තියනොත් තොරව ජාතිපච්චය ජරා මරණන් කියන එක දැන් දකිනවද කියලා. එතකොට ජාතිපච්චය ජරා මරණම් කියන කාරණේ මේ ස්වාමීන් වහන්සේ කියනවා මම ශ්‍රද්ධාවෙන්තරව, ෘචියෙන්තරව, අනුස්සවයෙන්තරව, ආකාර පරිවිතක්කයෙන්තරව, දිටින්චාර කර්තිය කියන මේ කර්ම පහෙන්තරව අහමේතං ඥානාමි අහමේතං පස්සාම ජාතිපච්චය ජරා මරණන්ති. එයා දන්නවා දකින්නවා කියන මේ කර්ම පහෙන්තරව ජාතිපච්චය ජරා මරණම් කියන්නේ. එතකොට මේ කර්ම පහෙන්තරව ජාතිපච්චය ජරා මරණම් කියන දේ කාරණේ දකින්න කොහොමද? දැන් ඉදාම මම ඉස්තර කරා මතකද 10 මේ මහානිදාන සූත්‍රී අර යහතියේ පච්ච ජනමන්නම් ඉස්තර කරන එක මිනිස්යාගේ මිනිසත් භාවයේ පිණිස, දෙවියන්ගේ දේවත්වයේ පිණිස, තිරිසනාගේ තිරිසන් භාවයේ පිණිස, ඒකේ සත්‍යයන්ගේ ඒකේ සත්‍ය ස්වභාවයේ පිණිස ජාත්‍යක් නැතිනම් ජරාමන්න කතා කරන්න හැකි දාන. එතකොට ඊනම් එතන සම්පූර්ණයෙන් කතා කරන්නේ වර්තමානයේ තුල අපි පැවැත්ම. දේශනාවේ තියෙන එක මම විස්තර කරන්න මට එදා සම්පූර්ණ විස්තර කරන්න බැරිම ජරාමරණ ජාති කියන එක දේශනාව සම්පූර්ණ තියෙන එක ජරාමරණ විස්තර කරන මොකද මරණ කියන්නේ. තම්ම තම්ම සත්තානං චුති චවලතා බේදෝ අන්තර්ධානං මච්ච මරණං කාල කිරියා කණ්ඩානං විහෙදෝ කලේ බරස්ස නික්කේබෝ අයං උච්චිත වික්ති මරණ. එතකොට ඒකේ සත්‍යයන්ගේ ඒ සත්‍යයන්ගේ චුතියක් හැද්ද, චුත වීමක් හැද්ද, ඊළඟට චුති චවලතා සෙලවීමක් හැද්ද, චුති චවලතා බෙහෙද මිදීමක් ඇද්ද, ඒ වගේම තමයි කන්දානම් බෙහෙද ස්කන්ධයන්ගේ මිදීමක් ඇද්ද, කලේබරස්ස නික්කේ වූ ජීවිතින්ද සූපයි, ඒ කියන්නේ මේ අපේ කය අතහැරීමක් ඇද්ද, ඒ සියල්ල මරණයි. ඊළඟට ಜಾති විස්තර කරනවා තම්මි තම්මි සත්තානං ಜಾති සංජාති ඔක්ඛන්ති නිබ්බත්ති කණ්ඩානම් පාතු බහූ ආයතනානම් පටිලාවෝ අයං චිති වික්ඛේ ಜಾති. ඒ සත්‍යයන්ගේ ඉපදීමක් ඇද්ද? විශේෂ ඉපදීමක් ඇද්ද? ඔක්ඛන්ති බැස ගැනීමක් ඇද්ද? අබිනිබ්බත් විශේෂයෙන් හට ගැනීමක් ඇද්ද? කණ්ඩානම් පාතු බහූ ස්කන්ධයන් විපහලීමක් ඇද්ද? ආයතනානම් පටිලාවෝ අයං චිති වික්ඛේ ಜಾති. එතකොට මේ හැම දෙයක්ම තියෙන්නේ ජාතිපත්‍ය ජරා මරණන් කියන කාරණාව මම එදත් කිව්වා අපට උපාදානීය ස්වභාවයත් එක්ක. දැන් මම මේ කාරණේ තේරුම් ගන්න ඕන නිසා මම උපාදාන කරුණක් දැන් කතා කරන්නේ. දැන් මම එදත් කිව්වා දැන් ඔන්න අපි යමකට ආස කරනවා. අපි හිතමු අපි මොකක්ද ෆෝන් එකට ආස කරනවා. ඒතර ෆෝන් එකට අපි ආසාව නිසා ඒකට තියෙන උපාදානීය නිසා අපි අහිං රූපේ දකින්න ගොඩන බාන අහිං රූපේ විඤ්ඤාණ එක තියෙනකොට ෆෝන් එක දකින්න. දකින්නකොට ආසාවට ගන්නවා. ඒ ආසාව හටගන්නත් මම කියලා බැස ගන්නවා. ඒක මගේ ෆෝන් එක. ඒක මගේ ෆෝන් එක වුණාට පස්සේ ඒ ඇහැ මගේ ඇහැ ඉපදුලා තියෙන්නේ. ඇහැ කියන ආයතන ඉපදුණා. ඇහැ කියන ආයතනේ මගේ ඉපදුණා. එතකොට ඇහැ කියන දේ මට ඉපදුනේ මගේ බවට පත් වෙන අර කන්නාවේ හතුලින් පිළිගත් නිසා. එතකොට දැන් ෆෝන් එක නැති වෙනකොට ෆෝන් එක විනාශ වෙනකොට මට ඇහැ ඉපදිච්ච නිසා අර ෆෝන් එක මාතුල හටගත්ත නිසා ෆෝන් එක වෙනස් වෙනකොට මට මොකද වෙන්නේ? මොසලෙනවා. හැබැයි උපාද නැති වුණා නම් එතන. අපි රාතන් වහන්සේ ගැන හිතමු රාතන් වහන්සේ තැන් රූප දැක්ිනවා. හැබැයි යාගේ දැක්කට උපාදානි නෑ. එතකොට ෆෝන් එක විනාශ වුණා කියලා එයාට ප්‍රශ්නයක් හටගන්නවද? ඇයි ඒ තමන්ගේ ජීවිතයේ ආයතනයකින්දී හටගත්තේ නෑ. ආයතන හටගත්ත නැති නිසා තමයි ඒක මුල් කරගෙන ප්‍රශ්නයක් නැත්තේ. දැන් මම මෙතන විස්තර කරන්න උත්සාහ කරේ නම් ඔන්න දැන් ජරා මරණ කියන විස්තර කරන තැන විස්තර කරනවා කන්දානම් බිහිදෝ කියන එක. එතකොට දැන් ඒ වෙලේ හටගන්න ස්කන්ධ බිඳීමත් මරණයක් තමයි. ඒ වගේම තමයි අපි දැන් මරණයට මම එදච්චියේ මරණ උපාදානෙලා ඉන්නවා. දැන් අපි හිතමු දැන් අපි මානසික හිතලා හරි මරණය කියන දේ අපි උපාදාන වෙලා තියෙන ආසෘෂ්ටියත් එක්ක. දැන් මැරෙන්නේ මමනේ. මම කියන දේ හටගත්තොත් මරණය කියන දේ කතා කරන්න තියෙන. දැන් මම කියලා දෙයක් හටගත්තේ නැත්නම් ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් මම හටගත්තේ නැතිනම් එතකොට ඒක රහතන් වහන්සේනේ. හටගත්තේ නැතිනම් කලීබරසණික් මේ කය විදිල යනවා. නමුත් කය විදිල ගියාට එයාට මරණය කියන දේ නාසලා තියෙනවා. මොකද ඒකට හේතුව එයා මරණය කියන දේ එයාට ඇති වෙන්නේ මම හටගත්තට පස්සේ. මොකද මම හටගත්තේ නැති නිසා එයාට මරණය කියලා කතා කරන්න බෑ. එතකොට මරණයට තියෙන්නේ මම හට ගැනීමත් එක්ක ඊළඟටම හැමදැලිව තියෙනවා. ජරාවට පත් වුණා. හමර ඇලි වැටෙනවා. හමර ඇලි වැටෙනකොට හමර ඇලි වැටෙන්නේ මගේ. ඇයි මගේ හමර ඇලි වැටෙන්නේ? ඇයි ඒක මම කරගෙන ඉවරයි. වර්තමානයේ තුල අපි අපේ කය ඒ අවස්ථාව අරමුණු කරනකොට කය මුල් කරගෙන එතකොට කය මුල් කරගෙන අපි කය අරමුණු කරනකොට එතන මමත්වයේ කොට නැගලා තියෙන්නේ. ඒ මමත්වයත් එක්ක කය මම වෙච්ච නිසා කය හැමරැලි ඇලි වැටෙනකොට කෙස් සිදින වැටෙනකොට සම්බන්ධ තුවාලයක් වෙනකොට මොකද වෙන්නේ? අන්න මට මම ජරාවට පත් වෙනවා. ඒ මට ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි එයා එතන මම කියලා ගත්තේ නැතිනම් මේක ජරාවට පත් වෙනවා කියලා මේ කය විරියා ගියාට එයා ජරා මරණයට පත් වෙන්නේ නැහැ. මොකද එයා ජරා මරණයට පත් වෙන්නේ නැත්නම් එයාට ජාති හටගත්තේ නැහැ. එයා ජරා මරණ වලට පත් වෙන නම් එයාට ಜಾති හට ගන්නට ඕන. ඒ කියන්නේ එයා ඇහෙන් හරි මනසින් හරි හිතලා තමන්ගේ ජීවිතේ මමත්වයේ මුල් කරගෙන ස්කන්ධය හටගත්තේ නැහැ මේ තමන්ගේ ජීවිතේ මුල් කරගෙන. බාහිරදේ මුල් කරගෙන හටගත්තේ නැහැ. ඒකයි ෆෝන් එකක් හරි තමන්ගේ ಜಾති හරි කවුරු හරි විනාශ වුණා කියලා එයාට ඒකෙන් ශෝකයක් හරි ඒකෙන් පීඩාවක් හරි පත් වෙන්නේ නැත්තේයි ඒක මුල් කරගෙන ಜಾති හටගත්තේ නැහැ. තමන්ගේ ප්‍රයත්නක් හටගත්තේ නේ. තමන්ගේ ප්‍රයත්නක් හටගත්තා නම් තමයි ජරා මරණ කියලා කතා කරන්න තියෙන්නේ. ඒකයි මහණදාසුත් ලස්සන විස්තර කරන්නේ. ඒ සත්‍යයන්ගේ ඒ ප්‍රයත්න පිණිස යම් කිසි විදිහේ જાතියක් ඇතිනම් ජරා මරණ කතා කරන්න බෑ. එතකොට අපි කතා කරන්නේ හැම එකම මේ. දැන් අපි තමයි අම්මගේ මව් කුසේ ඉපදීම ගැන අපි හිතනවා කියන්නේ ඊළඟ ජීවිතේ ඉපදීම ගැන අපි හිතනවා කියන්නේ. ඒකවත් ඒකමයි තියෙන්නේ. ඇයි අපි ඒක උපාදාන කරගන්න? දැන් අපි මේ ජීවිතේ කර්ම රැස් කර අපි උපාදාන කරන අපි පුණ්‍ය කර්ම රැස් කර අපි උපාදාන කරගන්නවා මොක කරද? ඊළඟ ජීවිතේ ඉපදීමකට අපි ඒක උපාදානයක් කරගන්නවා. ඒක තමයි උපාදාන කරගන්නේ. එහෙනම් අන්න එතකොට තමයි ඒක යටි බවට පත් වෙනවා. හැබැයි ඒක වර්තමාන සකස් වෙනවා. ඒ තමයි දැන් තමන් ඒක උපාදාන කරගත්ත නිසා. තමන් දැන් ඒක උපාදාන කරගත්තේ නැතිනම් අය අනාගතය ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් කර්ම රැස් කරගෙනත් දැන් ඒක උපාදාන කරගන්න. ඊළඟ ජීවිතයක ඒක වෙන දෙයක් වෙන පස්සේ සකස් වෙන දෙයක්. නමුත් දැන් අපි කර්ම සකස් කර දැන් අපි ඊට අනුව ඊළඟ ජාතියකට පහ අපි දැන් උපාදාන කරගන්නවා. එතකොට වර්තමානයේ තුල ඇහෙන් හරි කනෙන් හරි නාසයෙන් හරි දිවෙන් හරි කයින් හරි මනසින් හරි අපට මම කියන දේ හටගත්තේ නැතිනම් ආත්ම දෘෂ්ටියත් එක්ක ජාති ජරා මේ ඇස කන නාසය දිවකයි මනස හටගත්තේ නැතිනම් ඒ කියන්නේ බාහිර ලෝකේ අපේ ලෝකේ හා එකතුනේ නැතිනම් අන්න තමන්ගේ ඊළඟ ඉදිරි පැවැත්මකට ජාතියක් හටගත්තේ නැතිනම් ඒ කියන්නේ නැවත ආයතනයක් පෝෂණය කරගෙන ඉදිරියට යන්න ජාතියක් හටගත්තේ නැතිනම් ඒක මුල් කරගෙන තමයි ජරාවක් හෝ මරණයක් කතා කරන්න බෑ. මම මගේ හැම මගේ කේස් මගේ කය මගේ මේක ගොඩනැග මගේ කියලා ගොඩනැගුවාට පස්සේ තමයි මගේ කය ඇතුල් ලෙඩක් හරි මගේ මේ කණේ ලෙඩක් හරි මොනවා හරි මගේ වුණාට පස්සේ තමයි අන්න ඒක ජරාවක් බවට පත් වෙන්නේ. ඒයි ජාතිය තමයි තිබුණා. අන්න හටගත්ත තමයි ආයතනය ඔස්සේ. ඒ නිසා ජරාවක් තියෙනවා යාට. ඒ නිසා මරණයත් ඒ වගේ. කලේ මේ සම්පූර්ණ ජීවිතේ දිදීන් බව කියන්නත් ඒත් ඒකමයි. ඇයි අපි මම අල්ලගත්ත නිසා අන්න මම මරණයට තියෙනවා. අන්න ඒක වර්තමානයේ සිහිය පවත්වනකොට තමයි තමන්ට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මෙන්න මෙහිමයි ජාතිපත් ජරා මරණ කියන්නේ. ඒ කියන්නේ මම කියන දේ හට ගැනීමත් එක්ක දැන් තමන් ජීවිතය තුළ අන්න මම කියන දේ ඉපදුණා. දැන් අපි හැංගිලිම හිතන්නේ අතීතයේ තමයි මේ අපි අතීතයේ ඉන්නවා කියලා හැංගිලිම හිතනවා. මේ අනාගතේ ඉන්නවා. අතීතයේ හිටියා. එතකොට අනාගතේ ඉන්නවා කියලා හිතන්නේ අතීතයේ හිටියා කියලා හිතන්නේ මම දැන් ඉන්නකොට. නම්කොල එලක් කියනවා. ඒ කියන්නේ මම දැන් හිටියේ තමයි ඉන්නවනම් තමයි අතීතෙම හිටියේ අනාගතෙම ඉන්නේ. මම දැන් හටගත්තේ නැතිනම් මම අතීතේ හිටියා කියන දෙයක් නැතිලා යනවා. අනාගතෙම ඉන්නවා කියන දෙයක් නැතිලා යනවා. ඒ ඔක්කොම තියෙන මම දැන් හටගත්තේ නැතිනම් මම හටගැනීමත් එක්ක අපට අතීතය අන්තිරත් යන තියෙනවා. අනාගතය අන්තිරත් යන තියෙනවා. අතීතේ හිටියා සහ අනාගතේ ඉන්නවා කියන දෙකටම යනවා. ඒකයි සෝතපන්න කෙනාට සැකේ දුර වෙනකොට අතීතේ හිටියා දැන් දෙකෙන් සැකේ දුර වෙනවා. අනාගතේ ඉන්නවා දැන් දෙකෙන් සැකේ දුර වෙනවා. මොකද මේ දෙකම තියෙන්නේ අර ආත්මුස්ත්‍යෙත් එක්ක. එයාගේ නෝණක් හටගන්නවා දැන් පවතින්නේ හේතුඵල ධර්මයක් පටිච්චසමුප්පාදයක්මයි. අතීතේ පැවතුනේ හේතුඵල ධර්මයක් පටිච්චසමුප්පාදයක්මයි. අනාගතේ පවතින්නේ හේතුඵල ධර්මයක් පටිච්චසමුප්පාදයක්මයි. නැතිව අතීතයේ ඉතිියව අනාගතයේ ඉන්නවා හෝ කියන දෙයක් නෙමෙයි. ඒලඟට තමයි මම ඉලක්කයේ සාපේක්ෂව මොකද්ද මේ අපි හැම වෙලේම බහිද්දාවක් අපි තේරුම් ගන්නේ තමාට සාපේක්ෂව. මම හිතියන් තමයි බහිද්දාව කතා කරන්නේ. එතකොට අපිට කියන්න බෑ බහිද්දාවක් නැහැ කියලා. දැන් අපි මම ඉලක්කයේ සමාජයට අපි කල්පනා කරලා අපි හිතන්නේ බාහිර දෙයක් නැද්ද කියලා. හැබැයි බාහිර දෙයක් නැහැ කියන එක දෘෂ්ටිය. මොකද දැන් තමාට හට ගන්නවනේ. නැහැ කියලා අපි හිතන්නේ මානසිකතාව අරමුණ. මානසිකතාව අරමුණ අපි ගන්නවා මොකද්ද තියනවා කියලා. අර ඔක්කොම නැහැ කියලා හිතලා මානසිකතාව අරමුණ තියනවා කියලා ගන්නවා. එතකොට එහෙනම් කිසි වෙනාක අපිට නැහැ කියලා හිතන්න බෑ. හැබැයි මම කියන්නේ හටගත්තද යම් කිසි තැනක ආධ්‍යාත්මික හටගත්තද යම් කිසි තැනක ඊට සාපේක්ෂ බාහිර තියෙනවා. වර්තමානයේ කියලා මම හටගත්තද ඊට සාපේක්ෂ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා. දැන් අපි අතීත ඉදීමක් ගැන කතා කරන්නේ නෙවෙයි. වර්තමානයේ මම හටගත්ත නිසා මම කියන ආත්මීයත්‍ය හටගත්ත නිසා අතීත ඉදීමක් ගැන අපි කතා කරන්නේ. අතීතයේ අම්මයි කුසේ ඉදීමක් ගැන. අනාගතයේ මරණයක් ගැන කතා කරන්නේ නෙවෙයි. අපි දැන් මම හටගත්ත නිසා. ඒකවල දැන් මම හටගත්ත හැටිනම් ඒ දෙකත් දුර වෙලා යනවා. එතකොට එහෙනම් වර්තමානයේ තුල තමන්ගේ ආයතනයක් ඉපදීමත් එක්කම තමයි ඒකත් එක්ක එයාට ජරා මරණය කතා කරන්න තියෙනවා. එතකොට එයාගේ දැන් සමේ කලවැටීමක් හරි මොනෝ හරි දෙයක් ඒහා එකතු වෙනවා නම් එතන තියෙනවා. ඒ වගේම තමයි ස්කන්ධ විදීමත් කතා කරන්න පුළුවන්. ඒකයි බුදුන් වහන්සේ මරණ කතා කරනකොට හැම එකක්ම කතා කරනවා. කණ්ඩායම් බෙහෙත් කතා කරනවා. ඊළඟට කලවරස නික්කේබු, ජීරේන්ද සූපති දෙකම කතා කරනවා. එතකොට වර්තමාන ස්කන්ධ විදීමත් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමාන ස්කන්ධ විදීම කියලත් නෙමෙයි අර කලේ සම්පූර්ණ ජීවිත අතහැරීමක් කතා කරන්න පුළුවන්. ඒ ජීවිත අතහැරීම පවා තමන් හටගන්නේ උපාදානයත් එක්ක. තමන් එකයි කෘතිමත් එක්ක. අන්න එතකොට ඒක ඇත්තට කියන්නේ මේ කරුණ ශ්‍රද්ධාවකින්වත්, ඒ කියන්නේ කවුරු කිව්ව නිසා නෙමෙයි මෙයා දකින්නේ මේක. කැමැත්තකින්වත් නෙමෙයි. ඊළඟට අහපු දෙයකින්වත් නෙමෙයි. දැන් මේ ඔක්කොම අපි අහපු දෙවන්නේ අනාගතේ ඉපදිච්ච අතීතේ ඉපදුන අනාගතේ නන්නවා. ඒ අහපු දෙයකින්වත් නෙමෙයි. ඊළඟට තමයි සිතින් කල්පනා කරන්නත් නෙමෙයි, ප්‍රකල්පනය කරන්නත් නෙමෙයි. ඊළඟට තමයි දෘෂ්ටි වශයෙන් යා ඒකට බැසගලත් නෙමෙයි. තමන් දන්නවා දකින්නවා. දන්නවා දකින්නවා කියන ස්වභාවයට පත් වෙන්නට නම් දැන් තියෙන දෙයක් වෙනවා නේද? දැන් අර හැම වෙලාවෙම අපි කල්පනා කරන්නේ කල්පනාවෙන්නේ ප්‍රකල්පණයෙන්මද කතා කරන්නේ. ඒ කියන්නේ හිතින්නේ විමසින්නේ අපි හිතන්නේ අතීතය අනාගතයත් එක්ක. නමුත් දැන් දැනගන්නට නම් දැන් දැකගන්නට නම් දැන් තියෙන දේක් හේතු පුළුවන්. දැන් නැති දේක් පුළුවන්. දැන් නැති දේක් බැහැ. එහෙනම් දැන් තමන් උපාදානයත් එක්ක මේක හට ගන්නවා තමන් දන්නකොට දකින්නකොට තමයි ආ දකින්නේ. මෙන්න මෙහෙමයි ජාතිපත් ජරාවන්නම් කියලා. අන්න එයාට කියනවා මට ජාතිපත් ජරාවන්නම් කියලා මහමේතං ඥානාමි අහමේතං පස්සාමි මම දන්නවා දකින්නවා කියලා බුදුන්වහන්සේ දේශනා කරනවා. ඊළඟ තමයි සූත්‍රයක් තියෙනවා මේ ජාති ධම්ම කියලා සංවිතනිකයි. ඒකේ තියෙනවා ජාති ධම්ම කියන්නේ මොනවද කියලා. ඇස ජාති ධම්මයක්. ඇස කියන්නේ උපදින ධර්මයක් කියනවා. රූප ජහස ධර්මය, ඇසේ විඥාන ජහස ධර්මය ඉපදෙන ධර්මය. ඊළඟට ස්පර්ශ ඉපදෙන ධර්මය. ඊළඟට වේදනාව ඉපදෙන ධර්මය. එතකොට මොකද්ද මේ? ඇහැ කියන්නේ ඉපදෙන ධර්මය. රූපය, ඇසේ විඥාන, ස්පර්ශ ඉපදෙන ධර්ම. ඊළඟට ජරා ධර්ම මොනවද කියලා? ජරා ධර්ම ඇස ජරා ධර්මය. රූප ජරා ධර්මය. ඇසේ විඥාන ජරා ධර්මය. ඊළඟට ඇසේ ස්පර්ශ ජරා ධර්මය. ඒ විදිහට ආයතන හය මිශ්‍ර කරනවා. ජාති ධර්ම, ජරා ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, පරිදීව ධර්ම. මේ හැම ධර්මයක්ම කියනවා මේ ඇස. කන, නාසය, දිව, කය, මනස. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස පහස. ඊළඟට තමයි ඇසේ විඤ්ඤාණ ආදි මෙව. මොකද ඒව තමයි ජාති ධර්ම වලටපත් වෙන්නේ. ඒව තමයි ජරා ධර්ම වලටපත් වෙන්නේ. ඒව තමයි මරණ ධර්ම වලටපත් වෙන්නේ. ඊළඟට විස්තර කරනවා එකේ මේ මුක්කම විස්තර කළා ආයි කියනවා මේ ඇස කියන්නේ කය ධර්මයක්, නැසල ධර්මයක්. ඇස කියන්නේ වාය ධර්මයක්, විනාශන ධර්මයක්, සමුදය ධර්මයක්, නිරෝධ ධර්මයක්. එතකොට මේ හැම එකක්ම මේ වර්තමානයේ තියෙන දේවල් නේ බුදුරණ සම්මිලෙන් විස්තර කරන්නේ. අනේ එනිසා තමයි බුදුරණන් වහන්සේ මෙතන ලස්සනට විස්තර කරන්නේ මෙන්න මේ ජාතිපත්ච ජරා මරණ කියන එක පච්චත්තං ඒව ඥානක් තමා තුලින් හටගන්න ඥානයක් කියන වර්තමානයේ. අනේ ඒක ජාතිපත්ච ජරා මරණ කියන දෙයට ජලපුල යනවා. ඊළංකාරණෙත් එක තමයි ගොඩක් මේක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මොකද්ද ඊළඟට අහනවා මූසිල ස්වාමීන් වහන්සේගෙන් මේ මූසිලය ශ්‍රද්ධාවෙන් ෘතියෙන් අනුස්සවෙන් ආකාර පරිවිතක්යෙන් දිටිඥානකන්තියෙන් තොරව ඔබ දකින්වද බහුපච්චයා ජාති කියන එක. එතකොට බහුපච්චයා ජාති කියන එක ඔයා දකින්වද අහනවා අර කර්ම පහෙන් තොරව තමන්ගේ ප්‍රත්‍යක්ෂක එක්ක. එතකොට මම දැක්කීවා බහුපච්චයා ජාති කියන කාරණේ මේ කතා කරන්නේ කර්ම විපාක විශ්ේ නෙමෙයි. කර්ම විපාක කියන්නේ මේ එක. කර්මනේ විපාක කියලා අචින්තීස්ස. නමුත් කර්මය කියන්නේ වර්තමාන චේතනා ප්‍රත්‍යක්ෂය. මේකට තව හොඳ කාරණයක් තියෙනවා සම්මසන සුත්‍ර සංවිතනිකයි දෙකේ මේකෙම තියෙනවා. දැන් අපි සාමාන්‍ය පටිච්චසමුප්පාද ඉගෙන ගන්නකොට අපි කතා කරන්නේ මේ දොරාමනේ සම්මත සූත්‍ර කතා කරනවා ජරා මරණ වලට හේතු උපදි කියනවා. එතන භව, උපාදාන, භව ජාති තුනම වචනේ උපදි කියන එකට දානවා. ඒක ජරා මරණ වලට හේතු උපදි. ඒක තමයි තුනම එකකර දාන උපදි කියන එක. එතකොට උපදි කියන්නේ කෙලෙස්. එතකොට කෙලෙස් නිසා ජරා මරණ තියෙන කියන්නේ. එතකොට අර ජාතියයි, භවයයි, උපාදානයයි කියන තුනම අතරගත උපදි කියන වචනේද? එතකොට ඇහෙන් ස්පර්ශයක් හතරන් තණ්හා හතරෙන් පිළිගත්තේ ගම මොකද හටගන්නේ? උපදී හටගන්නවා. කෙලෙස් හටගන්නවා. කෙලෙස් හටගන්න මම නිස්පාදනේ. අන්න ඒක නිස්පාදනේ වෙච්ච එකද ජරාමන්නේ කියලා කතා කරන්න තියෙනවා. ඒතර කරුණු තුනම කතා කරන්නේ නැහැ එතන. එතකොට එතන හොඳට තේරෙනවා මේ කතා කරන කාරණාව මේ සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ වර්තමානයේ තමයි දකින්නේ. දැන් මම උදා විස්තර කරා බහුවත්ත්‍ය ජාති කියන කාරණා විස්තර කරනකොට දැන් ඔන්න කජ්ජේ සූත්‍රය. කජ්ජේ සූත්‍ර සංවිතනිකය තුනේ තියෙනවා. සංස්කාර ක්‍රියාවලිය මොකද්ද? සංකතං අபிසංකරන්ති इति වික්‍රිතස්ම සංකාරකෙච්චති. සංකතය නැවත සකස් කර කර දෙනවා. සංකතය කියන්නේ ස්කන්ධ පහ. පංචපාස්කන්ධය හටගත්තට පස්සේ නැවත සකස් කර දෙන පංචපාස්කන්ධයම්. අන්න සංකතිය ක්‍රියාකාරීත්වය. එතකොට මේ මහා සලාදින සූත්‍රය තියෙන වජ්ජුනිකයි තුනේ මේ යම් කිසි කෙනෙක් ඇස කන නාසය දිව කයෙහි ඒ වගේ අයථාර්ථය දකින්න නැතිනම් ඒ හතරෙන් පිළිගත්තට පස්සේ මොකද වෙන්නේ? නැවත පංචවාස් කඳ සකස් කරනවා කියනවා. නැවත පංචවාස් කඳ දෙනවා කියනවා. ඒ කියන්නේ වර්තමානයේ තුල හතරෙන් පිළිගැනීමත් එක්ක මොකද වෙන්නේ? හට ඇහෙන් රූපේ දකිනකොට ඇහැ රූපය විඥාන එකතු වීමෙන් දැක්මත් එක්කම එයාගේ තණ්හාවතුලින් පිළිගන්නවා. පිළිගැනීමත් එක්ක මොකද වෙන්නේ? ඒක උපාදාන හට ගන්නවා. මම කියන දේ වැස ගන්නවා. මම කියන දේ වැස ගැනීමත් එක්ක අන්න සංස්කාරයට සංස්කාරයේ ක්‍රියා ඉඳ තියෙනවා. ඒෙන් අහින් රූප දකින්නකොට දිට්ඨියක් ඇති වෙනකොටම පංචවාස්කන් හට ගන්නවා. හතරන් හතරෙන් පිළිගැනීමත් එක්ක අර හටගත් සංස්කාරයට සංස්කාරයේ ක්‍රියාවට ඉඩ තියෙනවා. මොකද සංස්කාරයේ ක්‍රියාව නැවත එකක් සකස් කරලා දෙන එක. සංකතං අபிසංකරොන් තිස්මා සංකාරතු උච්චති. එතකොට අන්න නැවත එකක් සකස් කරනවා. නැවත මොකක් සකස් කරන්නේ? පංචවාස්කන්ම සකස් කරනවා. නැවත ආයතනම සකස් කරනවා. එතකොට අන්න එතන හටගන්න සංස්කාරයේ විසින් නැවත තමන් ජීවිතේ ප්‍රයත්නකට ඒකයි අපි දැන් බලන්නේ මොනක් මොකක් හරි ගත්තාට පස්සේ ඒ ගැන අපි කල්පනා කරන්නේ. අපි යන අපි හිතමු කෑමක් කනවා. අපි මේ කෑම කනකොට ඒ ගැන කල්පනා කර කර ඉන්නවා. මොකද වෙන්නේ? අර දිවයි රසයයි විඥානය එකතු වුණාට පස්සේ හතරෙන් පිළිවැත්තට පස්සේ අපි මුතේ මුතමත්තන් හිටින් නැති නිසා හතරෙන් පිළිවැණීමත් එක්ක අන්න අර තණ්හාව විසින් අර සංස්කාරෙ පිළිගනවා. ඒකේ වැඩේ කරන්නේ සංස්කාර නැවත සකස් කර කර දෙනවා. අන්න සකස් කර කර කරන ක්‍රියාවලිය සංස්කාරය වැඩි හට ගන්න දේ ඉස්කන්න හට ගැනීම අන්න මේ පංචවාස්කන්ධ පහලම අන්න එකයි බහුපච්චය ජාති කියන්නේ. මොකද ඒකේ හේතුව අපට කිසි වෙලාවක දැන් අපි ගොඩක් වෙලාවට හේතු බල ධර්මය ගැන කතා කරනකොට වර්ධින්න හේතු වෙන්නේ මේකයි. අපි හැම වෙලේම හේතු බල ධර්මය ගැන කතා කරනකොට අපි ගොඩක් වෙලාවට හිතන්නේ හේතුව තිබිල පස්සේ ඵලය කියලා. හේතු බල ධර්මය කියන්නේ හේතුවත් එක්කම ඵලය. හේතුව යමක් ඇද එතනම ඵලය තියෙනවා. එතකොට භවයේ යම් තැනකදී එතනම ධාතිය තියෙනවා. එතකොට දැන් සංස්කාරයේ ක්‍රියාවලියට සංස්කාර ඉදිරියව නම් තණ්හා විසින් ඒ ඉදිරියමත් එක්කන සංස්කාරය විසින් නැවතක සකස් කරන ක්‍රියාවලියට දෙනවා. එතකොට සකස් කරන ක්‍රියාවලියට කියලා හදගන්න මොකද්ද? නැවත පංච මාස්කන්ධයක් හටගන්නවා. එතකොට අපි දැන් හේම රූපයක් දැක්ක කියලා නැවත ආයතනයක් හටගත්තා. එතකොට සංස්කාරයේ ක්‍රියාවලිය කරනවා භවය කියන්නේ සංස්කාරේ ක්‍රියාව කරනවා මොකද ඉදිරියට නැඹුරු වීම. අපි ඉදිරියට යමු වීම. ඒ කියන්නේ අපේ දැන් අපිට මම තව මොහොතක් ජීවත් වෙන්නට එක්ක ආහය ඔස්සේ එක්ක කන ඔස්සේ එක්ක නාසය ඔස්සේ තව මොහොතක් ඉදිරිය ජීවත් වෙන්නට අර නැවතක සකස් කරනවා. ඒ වෙනුවට මොකද දැන් තව ඉදිරියට සකස් කරනවා. අපිට ඒකයි අනාගතයකට අපි හැම වෙලෙම මෙමුරු යමු වීමක් කියන්නේ. අතෝ අනාගතේ තමයි ඇවිදලා නැහැ. අතීතේ නිරුද්ධලා ඉවරයි. නමුත් අපි අනාගතයකට හැම වෙලෙම යමුමක් තියෙනවා අර සංස්කාරයේ ක්‍රියාවලියට ඉඳ තියෙන නිසා. ඉතින් හොඳට තේරුම් ගන්න මේ දැන් ගොඩක් වෙලාවට තේරුම් ගන්න බැරි කාරණා තමයි මේ සංස්කාරය කියන එකයි භවය කියන එකයි ජාති කියන එකයි එක මෙතන තේරුම් ගන්න බැහැ සමහරවිට. එතකොට භවය කියන දේවල ක්‍රියාකාරීත්වය තමයි සංස්කාරය විසින් නැවත සකස් කරලා දෙන ස්වභාවය. ජාති කියන්නේ සකස් වෙච්ච ස්වභාවය. ස්කන්ධ පහළ වීම. ඒක ස්කන්ධ පහළ වෙන්නේ කොහොමද කියලා? අර සංස්කාරය නැවත සකස් කරලා දෙන නිසා. එතකොට ඇහැ රූපය විඥාන එකතු වුණාට පස්සේ අපේ හතෙන් පිළිගත්තට පස්සේ උඩ වෙන්නේ අන්න සංස්කාරයේ ක්‍රියාවට ඉඳ තියෙනවා අන්න භවයේ ඉඳ තියෙනවා අන්න ප්‍රයත්නකට ඉදිරි සකස් කළ දෙනවා අන්න ඉදිරි සකස් කළ දෙන එක ඊගසිත් බබටජාදි සිදු වෙනවා. එතකොට හැබැයි ඒක මුල් කරගෙන අපට යම් මේ සිතින් කයින් වචනින් කර්ම කරනවා. හැබැයි ඒ කරන කර්මය කර්ම විපාකය. ඒ විපාක විශ්ේ අකින්සිය. ඒක අපිට ඉතින් තේරුම් ගන්න පුළුවන් විශ්යක් නෙමෙයි. අපි ගොඩක් තර වරද්ද ගන්න මොකද අන්න විපාක විශ්ේ අපි මෙතන දානවා. මොකද දැන් මෙතන දානවා කර්මය කියන කාරණේ විපාකේ. විපාකේ දැම්මට පස්සේ නම් විපාකයක් එක්ක තියෙනට වෙලති. ජාතින් මේ ඊළඟ ජීවිතයක් ගැන කතා කරන්නේ. නමුත් මෙතන කතා කරන්නේ ඊළඟ ජීවිතයකට යන්න කලින් අපි දැන් කර්ම රැස් කරනවා නම් රැස් කරන නරෙන්දෙපෙ. මරණයට පස්සේ නෑ උපදින්නේ. නමුත් අපි එහෙම ඒ විපාකේ මෙතන යම්මත පරිසම්ප සම්පූර්ණ වෙනවා. මොකද කර්ම විපාකේ දැම්ම විපාකේ ඊළඟට නම් මරණයට පස්සේ නම් තමයි ඊළඟ ජාතියකට යන්නේ. නමුත් විස්තර කරන්නේ සම්පූර්ණ මේ කර්මයේ සකස් වීමත් එක්ක කියන්නේ භවයත් එක්ක ඊළඟ ජාති. අනිත් එක තමයි මේ හේතුවට පස්සේ ඵලය තියෙනවා. එතකොට අපි මේ කර්ම විපාක සකස් කර කර ඉන්නවා වෙනදාගෙන තමයි උපදින්නේ. දැන් මම ඔබට උදාහරණයක් කියව. ඔන්න අපි හිතමු දැන් අපි ඔන්න මනුස්ස ලෝකෙන් ඉන්නේ. දැන් මනුස්ස ලෝක කියන්නේ කාම ලෝකෙන්. දැන් කාම ලෝක ජීවත් වෙලා ඉන්නවා. කාම ලෝක ජීවත් වෙලා ඉන්න අපි කවුරු හරි කෙනෙක් ඔන්න ඵලයේ ධ්‍යානෙ අඩනවා. පළවෙනි ධ්‍යානෙ වඩනවා. පළවෙනි ධ්‍යානෙ සමාධිය තියෙනවා. එතකොට පළවෙනි ධ්‍යානෙ සමාධිය තුල දැන් ඉන්නවා. පළවෙනි ධ්‍යානෙ සමාධිය තුල තියා ඉන්නකොට එයාගේ කර්මය මොකද්ද? චේතනාව මොකද්ද? කාම ලෝකෙට දාලද? රූප ලෝකෙට දාලද? රූප ලෝකෙට. ඒ කියන්නේ දැන් එයා දැන් ඇහෙන් එයා දැන් පළවෙනි ධ්‍යානෙ වඩමින් ඉන්නකොට කාමෙන් එක්ක ඉන්නේ. කාමෙන් එක්ක ඉන්නේ. එහෙනම් එයාගේ පළවෙනි ධ්‍යානෙත් එක්ක එයාගේ තියෙන්නේ. එතකොට එහෙනම් මෙතන එයාගේ චේතනාව කොමකටද දාගෙන තියෙන්නේ? රූප ලෝකෙට දාලා. එතකොට එයා වර්තමාන ජීවත් වෙන්නේ සාමාන්‍ය විහාරයක වගේ කතා කරන්න පුළුවන් කාම ලෝකෙ ඉන්නේ කියලා. නමුත් එයාගේ හිත තියෙන්නේ කොහෙද? රූප ධාතුවේ තියෙන්නේ. රූප ධාතුවේ කතා කරන රූප ධාතුව රූප ලෝකිය තුන ලෝකයක් කතා කරන්න පුළුවන්. නමුත් ධාතුව කියන්නේ ස්වභාවය දැන රූප ධාතුව. මෙයා සංගලම කතා කරන්නේ ධාතුව ගැන. එතකොට එයා දැන් රූප ධාතුව තුල යන්නේ ජීවත් වෙනවා තියෙන්නේ. කාම ධාතුවේ නෙමෙයි. කාම ලෝකෙ හිටියට කය කාම ලෝකෙ තිබ්බට එයාගේ හිත තියෙන්නේ රූප ධාතුවේ. ඒතකොට රූප ධාතුවේ නම් තියෙන්නේ රූප ධාතුවේ විපාක නිමියම සකස් වී ඉතින් විපාකයක් එකන චේතනා පහළ කර කර තියෙන්නේ. ඒ චේතනාවට අදාළ උඩට තියෙන්නේ කොයිද? අන්න ඒසත් එතනමයි ජාතිය කතා කරන්නේ තියෙන්නේ. ඒතකොට එයා රූප ධාතුව සකස් කර කර ඉන්නකොට එයාගේ දැන් ජාතිය තියෙන්නේ කාම ලෝකෙද? නෑ, එයාගේ ජාතිය තියෙන්නේ රූප ලෝකෙම. ඒ කියන්නේ රූප ලෝකෙට අදාළව තමයි එයාගේ වර්තමානයේ තියෙන රූප ධාතුවට එක්කම. අන්න එතකොට එතන ගම විඥානේ බැස ගන්න. අංගුත්තනිකා සූත්‍රය තියෙන අංගුත්තනිකායේ එකේ කාමසු සම්මසූත්‍රය මට මතක ඇතියට. මව සූත්‍රේ ඒකේ තියෙනවා රූප ධාතු වේපක්ඛංචේ ආනන්ද නාභවිස අපිනකෝ රූප භව පඤ්ඤායිතා. ඒ කියන්නේ රූප ධාතුවේ විපාකෙමින්ද මේ කර්මයක් තිබට රූප භවයක් කියලා පරවන්න පුළුවන්. ඊළඟට කියනවා මේකේ විඥානීය කියන බීජයේ තණ්හාව කියන වතුර ඊළඟට සංස්කාර වේදනා චේතනා මේ සංඥා කියන දෙක පොළව. එතකොට අන්න බලන්න දැන් එයාගේ චේතනාවෙන් සකස් කරා රූප භවයේ ඊළඟට එයාට පැලවෙන්න බීජය හම්බුණා. තණ්හාවේ තෙත්තේ තෙත්තේ පැලවෙන්නේ කොහේද උඩට? රූප ඒකම පැලවෙන්නේ. එතකොට ඒකට කියනවා මේ පණිවිඩ ධාතු කියලා කියනවා. ආමේ මේ මධ්‍යම ධාතු කියලා කියනවා. ඒ කියන්නේ පණිවිඩ ධාතු කියලා කියන්නේ අරූප ලෝකෙට. මේ රූප ලෝකෙට නම මධ්‍යම ධාතුව කියලා. ඊළඟට කාම ලෝකෙට කියන හිණ ධාතුව කියලා. එතකොට එහෙනම් රූප ධාතුවේ උපාක සකස් වෙනකොට එයාගේ ධාතිය තියෙන මොකේද? පණි මධ්‍යම ධාති. අන්න එතන විඥානේ බැසගෙන විඥානේ වැඩිම මධ්‍යම ධාති. එතන යාගේ යාති කතා කරන්නේ. අරූප ධාහනයක් කරනවා නම් එයාගේ ඊට අනුව යාගේ අරූප ධාතු වේයාගේ විපාක මේ කර්මයේ සකස් වෙනවා. එයාගේ යාති තියෙන්නේ හීන ධාතු. මේ පණි ධාතු. අන්න එතන යාගේ විඥානේ බැසගෙන ඒක පළවෙනවා. අන්න එතන ධාති යාගේ සකස් වෙනවා. ඊළඟට යා කවලෝක ඉන්නවා නම් අන්න යාගේ විපාක සකස් වෙන කාම ධාතුවේ එකයි තමයි යාගේ චේතනා සකස් වෙන්නේ. එයාගේ පිහිටීම තියෙන්නේ සීන ධාතු. අන්න කාම ලෝකේ පිහිටීම තියෙන්නේ. අන්න එතකොට එතනත් කතා කරන බුදුන් වහන්සේ ධාතුත් එක්ක. මොකද දැන් අපි කෙලේ පළවෙනි දහන්න ගන්න නෑ කාම ලෝක රූප ලෝක දෙකේ කියලා නෑ. නමුත් මධ්‍යම ධාතු යාගේ ජීවිතේ තියෙන්නේ. ඊළඟට යා අරුප ධාන හදනවා නම් අරුප ලෝක දෙකේ කියලා නෑ. නමුත් ප්‍රමේ ධාතු යාගේ ජීවිතේ
තියෙන්නේ.
ඒක නැන්සේ පටිසම්පාදයේ හැදෙන්නේ රූප ලෝකේ තමයි. රූප ලෝකේ අනුපටිසම හැදෙන්නේ. ඊට අමතරව තමයි
තන
ආයතනයේ ක්‍රියාකර්ත කියන්නේ මන ආයතන ක්‍රියාකාරීත්වය සම්පූර්ණ තියෙනවා. එතකොට අන්න ඒක තමයි වර්තමානයේ තුල භවයේ ක්‍රියාකාරීත්වය සහ ධාතියේ ඵලය හට ගැනීම. එතකොට මේ හොඳට තේරුම් ගන්න දැන් ගොඩක් වෙලාවට තේරුම් ගන්න බැරි කම කාරණේ තියෙන්නේ මේ චේතනාවෙන් සකස් කරන දෙනුස් දෙන එකයි ඊටම ධාති සකස් වෙන එකයි. මොකද දෙකම එකම ස්වභාවයක් තියෙන ගොඩක් වෙලාවට. ඒකම තේරුම් ගන්න නේද? ඒ කියන්නේ චේතනාවෙන් කරන්නේ සංස්කාරයෙන් කරන්නේ නැවත සකස් කරන්න දෙන එක. හදන්න දෙන එක. ඒක නූපදව දෙන එක. නමුත් ඉපදීම කියන කාරණේ ಜಾති කියන එක. එතකොට අන්න භවපච්චා ಜಾති කියන කාරණේ දකින්නවා කියනවා කවුද? මොහිසිල ස්වාමීන් වහන්සේ සද්ධාවෙන් රුචියෙන් අනුස්සලෙන් ආකාර පරිවිතක් කියන දෙවිජාල කඩින් කරුවා. එතකොට එහෙනම් ඒ දකින්නේ නම් එහෙනම් ඒ පහෙන් තොරව දැක්මකට යන්න වර්තමානයේ ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. අන්න වර්තමානයේ බලන්න එහෙනම් මේ කාරණාව තේරුම් ගන්නට වර්තමානයේ තුල කොච්චර සිහියක් උනද? කොච්චර නුණක් වුණාද කොච්චර වීර්යයක් වුණාද වර්තමානයේ තුල මේම අපේ ආයතනයේ මුල් කරගෙන ඉන්නේ ඇහිං රූප දකින්නකොට මේ සංස්කාරය සකස් කරන දෙනකොටම මේ හට ගන්න ආකාරය දකින්නේ. අන්න ඒකයි ධර්මයේ ඉස්සල්ලාම හටගන්නේ සෝතපන්න කියලා. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන මේ බුදුන් වහන්සේ නෙමෙයි කවුද මේ මොසිය සාන්නාසෙන් අහනවා විදිහටම දැන් මොන්න ඇහුවා ජාතිපති ජරාමන්නම් කියන කාරණේ සද්ධා රුචි අනුසුව ආකාර පරිවිතක්ක විඥා කන්නේ කරෝ දකින්නවා දැන් දකින්නවා කියලා. ඊළඟට ඇහුවා මේ බහපච්ච ජාති කියන එක දකින්නවා දැන්. ඊළඟට අහනවා මොකද්ද? උපාදාන පච්චයා භවෝ කියන කාරණේ ඔය කරුණු පහෙන් තුර දකින්නවාද කියලා. ඒක තේරුම් ගන්න ඕනේ උපාදාන පච්චයා භවෝ කියන කාරණේ දැන් ඔන්න අපි හතරෙන් පිළිගත්ත නිසා තමයි තණ්හාව බැසගත්ත නිසා තමයි එතන මමත්වයක් හටගන්නේ. මමත්වයක් හටගත්තට පස්සේ දැන් මෙතනද ඒ මම තණ්හාව උපාදානයෙන් එක තමයි සංස්කාරයේ ක්‍රියාවකට හැවෙන විදිහ තියෙන්නේ. එහෙනම් උපාදානේ බැසගත්ත ගමන් සංස්කාර ක්‍රියා විදිහ තියෙනවා. බැස ගැනීමත් එක සංස්කාරයේ ක්‍රියා විදිහ තියෙනවා. අන්න ඒකයි උපාදාන පත්‍යම හො කියන්නේ. හැම වෙලේම හොඳට හරියට සිහිය පිටවන්න පුළුවන්කමක් තියෙනවා නම් නුවණ තියෙනවා නම් එයාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙන් රූප දකිනකොටම උපාදානේ වෙනකොටම ඒකත් එක්කම සංස්කාරින් ඉඳ තියෙනවා. හැම වෙලේම සංස්කාරින් ඉඳ තියෙනවා. එන සංස්කාර ක්‍රියාවල ඉඳ තියෙන්නේ අර මමත්වයේ බැස ගැනීමත් එක්ක උපාදානයක් එක්ක. ඊළඟට අරයන් අහනවා ඔයා දකින්න ගන්නවා තණ්හා පච්චයා උපාදානම් කියන එක. ඒකත් අර කරුණ පහින්ම සෝව දකින්න ගන්නවා. ඒකත් තණ්හා පච්චයා උපාදානම් කියන කාරණයත් හටගන්නේ හතරෙන් පිළිගැනීමත් එක්කම තණ්හා හතරෙන් පිළිගැනීමත් එක්කම හටගන්නවා. බැස අනිවාර්යෙන් හතරෙන් පිළිගැනීමත් එක්කම මමත්වයේ බැස ගන්නවමයි. ඒකයි බුදුජාන විශ්වාසී දේශනා කරන්නේ හැමතැනම. දර්ශනා කරන හැමතරම දේශනා කරන්නේ මේ ඇහෙන් රූපේ දකින්නකොටම තණ්හාවේ හතුරෙන් පිළිගන්න එපා කියලා. සමාධි භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම සංයුත්තනිකාය තුනේ දේශනා කරනවා ඇහෙන් රූපේ දකින්නකොටම හතුරෙන් පිළිගත්තොත් අන්න සකස් වෙනවා. මොකද එතන තමයි මේ කෙනෙකුට හික්මෙන්න පුළුවන් තැන. අන්න එකයි දිත්තේ දිත්තමත්තන් දක්වා දිනුච්ච කෙනා එතන හික්මෙන්නේ. ඊළඟට එයා හතුරෙන් පිළිගත්තේ නැතිනම් උපාදාන භව ජාති ජරා මරණ කුණි දහස. මොකද ඇහෙන් රූපේ දකින්න එක තමයි අපි දකින්න තියෙන්නේ. ඒකම නතර කරන්න බෑ කවදාවත්. ඒක නතර වෙන්නේ කාටද? නිකලෙස් වෙනාට පස්සේ. මොකද අවිද්‍යාව තියෙනකම් මූලික කාරණේ තියෙනකම්ම හතරෙන් පිළිගන්නේ දික්ත්‍යක් වෙනවා කියන එක නතර වෙන්නේ නෑමයි. අවිද්‍යාව නැති වුණාට පස්සේ තමයි ඒකයි දික්ත්‍ය දික්ත්‍ය නැත්තම් හිටින්න කොට තමයි නිකලෙස් වෙන්නේ. එතකොට ඉතින් ඇහිං රූප දකින්නකොට මේ හතරුන් පිළිවත් නැතිනම් අන්න උපාදාන භව ජාස් ජරා මරණ කියන ඔක්කොම නිදහස් වෙනවා. මේ චිත්තාගර සූත්‍ර දේශනා කරන මුද්‍රණාංශයේ යම් කිසි කෙනෙක් ආර්ය සත්‍ය දකින්නේ මෙන්න මේ වේදනාව තුළ කියලා. මොකද හතරුන් පිළිගන්නේ මොකද්ද වේදනාව? එතකොට මේ වේදනාවත් එක්ක තමයි ආර්ය සත්‍ය පනවල තියෙන්නේ. එතකොට විදර්ශනාව පනවල තියෙන අනිත් දෙන්න සැබෑවටම විදර්ශනාව කෙනෙක් වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? අන්න ඒක හතරෙන් පිළිනගෙන ඒක දකින්න එක. අන්න ඒකයි හේතුයෙන් හටගන්න හේතු නැතින ඵලී දකින්නවා කියන්නේ. මොකද විදර්ශනාව කියලා කියන්නේ ලෝකේ හටගන්න ඇත්ත දකින්නවා. මොකද අවිද්‍යාව පත්‍ය කරගෙන අන්න හටගත්තා. මොකද දිට්ඨියක් කියන දේ දැකීමක් හටගත්තා. හැබැයි ඒක ස්පර්ශයත් එක්ක හටගත්තා. ඒක වෙනු නැතිලා යනවා. ඒක නැති වෙන්නේ ඉඳ දෙන්නේ නැත්තේ අපි තණ්හාවෙන් පිළිගත්තට පස්සේ. තණ්හා පිළිගැනීමත් එක්කම අපිට අපි ඉඳ දෙන්නේ නැති වෙන්නේ අපි හැම වෙලේම උපාදාන කර කර ඉදිරියට පවත්වනවා. අන්න ඒකයි අපේ ජීවිත සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ තණ්හාවත් එක්ක. තණ්හාව නැතිනම් ජීවිත සම්පූර්ණ නිදහස්. ඒ තණ්හාවත් එක්ක අපි හැමදාම දැන් අපි තණ්හාව කියනවා වගේ ගොඩාක් කාට මතක් වෙන්නේ මේ ආශාව කියන ලොකු දෙයකටනේ. නමුත් ඇහෙන් රූපයක් පවත්වන්නේ තණ්හාව නිසා. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් අපට පේන්නේ ඒ කියන්නේ ඇහෙන් රූපයක් අපි පවත්වන්නේ සම්පූර්ණ ආත්මචිතේ තණ්හාව නිසා. කලින් සබ්ජෙක්ට් කාලා පවත්වන තණ්හාව නිසා. තණ්හාව නැති වුණා නම් පැවැත්මක් නැහැ. සම්පූර්ණද? ඒගොල්ලෝ රහතන් වහන්සේගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ සුදු ක්‍රියාවක්. ඒක දිනවා මේ වජිරා සූත්‍රයේ තියෙනවා මාර්ය අහන ප්‍රශ්නයකට සත්‍යය කියන්නේ කවුද කියලා ඊට පස්සේ බුදුන් වජිරා භික්ෂුණී කියනවා මාර්ය කියන්නේ තගේ දෘෂ්ටියක් කියනවා. මෙතන තියෙන සුද්ධ සංඛාර පුඤ්ජය නෙවෙයි සත්‍යක ලැබෙති. මෙතන තියෙන සුදු සංස්කාර ගුණයක් කියනවා. සත්‍යකයක් ලැබෙන්නේ නැහැ කියනවා. සත්‍යෙක් පුද්ගලිකයක් ලැබෙන්නේ නැහැ. හුදු සංස්කාර තියාලා. හුදු කියලා කියන්නේ මොකද්ද? හුදු කියන්නේ කෙනෙක් කියයි අයිතිකාරයෙක් නේ. එතකොට දැන් අපට අයිතිකාරයෙක් ඉන්නවා. මම අපට අපේ ජීවිත කටින් මම මුල් කරගෙන. නමුත් රහතුන් ජීවිතයේ තියෙන හුදු ක්‍රියාවක් විතරයි. ඒ ක්‍රියාවේ පුද්ගලියෙක් නේ. දේශනා කරන ඉඩස්සි හරියට උදාහරණයක් කියනවා වාහනයක අංග ටික එකතු වුණාට පස්සේ ඒක හතේ කියලා විවහාරයක් කරනවා. හතේ කියේ වෝහාරයක්. ඒ කියන්නේ හතේ කියන શબ્දයක් අපි හතේ කියලා අපි ගමන් දානවා. ඒ වගේ කියන ස්කන්ධ දෙක එකතු වුණාට පස්සේ අපි සත්‍යය කියලා කියනවා. දුකක්මයි හටගන්නේ. දුකක්මයි පවතින්නේ. දුකක්මයි නැතිවන්නේ. වෙන කිසි දෙයක් පවතින්නේ හටගන්න නැතිවන්නේ නැහැ කියලා. ඒක අදිමුත් රහතන් වහන්සේ මරණ ගියාට පස්සේ බාර අදිමුත් රහතන් වහන්සේ මරණ ගියාට පස්සේ hina වෙනවා. ඇයි hina වෙන්නේ? මරණය නිදහස්. කය බිඳලා නෝ මරණය නිදහස්. මොකද උන්වහන්සේ උත්තර දෙනවා. මරණයෙන් ජාති ඔක්කොම නිදහස්. නමේ හෝති අහෝසින්ති බවිස්සන්ති නමෝති මේ සංඛාරා නිය නිස්සන්ති තත්තකා පරිදේවන නමේ හෝති අහෝසින්ති මම අතීත හිටිය කදයක් නැහැ කියනවා බවිස්සන්ති නමෝති මේ අනාගත ඉන්නවට දෙයක්වත් නැහැ කියනවා සංඛාරා විග නිස්සන්ති හැම වෙලේම සංස්කාරයක් නැතිවක් විතරයි තියෙන්නේ කියනවා සංඛාරා විග නිස්සන්ති තත්තකා පරිදේවන කුමකටනම් පසුත වෙන්නේද මම හිතන්නේ මොකද වෙන්නේ ඊළඟට කියනවා සුද්ධං ධම්ම සමුප්පාදා සුද්ධං සංඛාර සංතති පස්සං තස්ස යතා භූතං න භයං හෝති ගාමිනී සුද්ධං ධම්ම සමුප්පාදා හුදු දහම් විතරයි ධර්මයන් විතරයි හටගන්න කියන හුදු ධර්මයක් කියලා කියන්නේ මොකද්ද හුදු කියලා කියන්නේ පුජ්ජලියක් නෑ ඒක හුදු දහම් ක්‍රියාකාරීත්වයක් විතරක් තියෙන මොකද ජීවත් වෙන තාක් කල් එක තියෙනවා සුද්ධං ධම්ම සමුප්පාදා සුද්ධං සංඛාර සංතති හුදු සංස්කාර පැවැත්මක් විතරයි තියෙන්නේ කියන අන්න ඒක යම් කිසි කෙනෙක් දකිනවා නම් පස්සන්තස්ස යථා භූතං යමෙක් ප්‍රත්‍යක්ෂයෙන් දකිනවා නම් මේ භයං මුති ගාමිනී ගම් දෙටුව බයක් හටගන්නේ කොහොමද? එතකොට එහෙනම් බය හටගන්නේ කුමක් මුල් කරගෙනද? අර හුදු ක්‍රියාවලිය අපි දකින්නේ. අපි දකින්නේ මම ක්‍රියාවලිය. මම ඉතිරෙනවා නම් මම මරණයට පත් වෙනවා අනිවාර්යයෙන්. නමුත් එයාගේ මමත්වයේ උපදින් නැතිනම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මැරෙන්න කෙනෙක් නැහැ. අන්න ඒකයි සම්පූර්ණයෙන් ඒ මමත්වය දුරු කරපු රහතුන් මේ ජාතියෙන් ජරා මරණයෙන් ඔක්කොම නිදහස් වෙලා යන්නේ. එතකොට තණ්හාව තමයි එහෙනම් අපේ ජීවිතේ සම්පූර්ණ ප්‍රශ්නේ තියෙන්නේ. මේ තණ්හා මුල් කරගෙන තමයි තණ්හා අතුරින් පිළිගැනීමත් එක තමයි උපාදාන භව ජාති ජරා මරණ මේ කරුණ ඔක්කොම තියෙන්නේ. ඊළඟට තමයි තණ්හාව. ඒකත් තණ්හාවට හේතු තමයි වේදනාව. වේදනාව හට ගැනීමත් එක්කම ඇහෙන් රූප දකින්නකොට ඇහි ස්පර්ශින් හටගන්න වේදනාව හට ගැනීමත් එක්කම අපේ තණ්හාව හතරින් පිළිගන්නවා. මොකද ඒකට හේතුව අපට විදර්ශනා නුවණක් නැති නිසා අපි ඇත්ත දකින්නේ නැහැ. මම අර කීවර උදාහරණයකට උතර ගැලපෙනවා. අර ටීවී එක උදාහරණ මම ඉදාගේ. දැන් ටීවී එක දානකොටම අපට ටීවී එකේ පින්තූර නැවෙනවා. මොකද අපි channel එක ගාන සෙට් කරලා තියෙන්නේ. නමුත් ටීවී එක දානකොට ඇත්තටම ටීවී එක ඉස්සල්ලාවට එන්නේ නෝත නෙමෙයි. ඩොට් ටික. නමුත් ඒ ඩොට් ටික නතර වෙන්නේ නැහැ. අර channel එක සෙට් කරලා ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් තියෙනවා එන ස්වභාවය. ඒ නිසා නතර වෙන්නේ නැහැ. කිලින්ම අර දර්ශන ටික පඩෙනවා. ඒ වගේ තමයි ඇහෙන් රූප දකින්නකොටම හටගන්න ස්පර්ශීට නමක් කරන්න බෑ. මේක සැප දුක උපේක්ෂාද. ඒක ස්පර්ශ විතරයි. නමුත් අපේ ස්පර්ශය හටගන්නකොට හතරෙන් පිළිගන්න නිසා අපර පිළිගන්නේ නතර කරන්න බෑ. විදර්ශනාවත් එක්ක නතර වෙන්නේ. පිළිගන්න නිසා අන්න අපට අර ටීවී එකේ පින්තූර දිනවා වගේ අපට අන්න ඇහෙන් රූප දකින්නකොටම සැප වේදනාව බඩපත් වෙනවා. දුක් වේදනාව බඩපත් වෙනවා. උපේක්ෂා වේදනාව බඩපත් වෙනවා. එතකොට ඒක සම්පූර්ණ අපි මානසින් හසුරව ගන්න දෙයක්. ඒක අර එදා දාසිකම් සූත්‍රයේ අටතරක මම පොවිචාර. චක්කුණ රූප නිසා සෝමස්සත්තාන රූපම් පෙචරති. එහෙන් රූප දැකලා පස්සේ සෝමස්ස ඇති වෙන කඩිත හසු වෙනවා. ඊට අමාරුවක් කියලා අපි එකම රූප දැකිනකොට අපට ඊට වේදන හටගන්න. නමුත් එහෙන් විශ්වාසයෙන් එකම රූප. අර බලන්න අර තිස්ස ස්වාමීන් වහන්සේ අම්බදපුරේ අර ස්වාමීන් වහන්සේනම් භාවනා කරලා මම එකතාව කලින් කියලා තිනවා. අර මේ ගෑණි මිහ බෙදර හඬ වල එනකොට මේ ගෑණි මේ යනවා ස්වාමීන් වහන්සේ ගෑණික් යනවා කියන්නේ දැක්කට පස්සේ මේ මිනිස්සු අහනවා මගේ ගෑණි මෙහෙන් ගියා කියලා. මම ගෑණි ඉඳන් යනවා දැක්කේ අට සැකිල්ලක් ගියා දැක්ක කියලා. එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේට ඇහ ඇරිලා තියෙද්දි ඇහෙන් ස්පර්ශ වුණේ කාන්තාවක් නෙමෙයි. ඇහට ගෝචරුනේ කාන්තාවක්. නමුත් උන්වහන්සේ විඳින්නියක් හටගත්තේ කාන්තාව මුල් කරගෙන. කාන්තාවකට අත තමයි ජීවිතේ. නෑ හටගත් අත සැකිල්ලක් විතරයි. ඇයි ඒකට හේතුව? එයාට අත සැකිල්ලක් විතරක් හටගත් එයාගේ අභ්‍යන්තර මෙහෙය කිරීම මොකද්ද? අන්න අට්ටික සංඥා මෙහෙය කිරීම. නමුත් ඇහැර දැක්කේ කාන්තාව. නමුත් අභ්‍යන්තර මෙහෙය කිරීම අත සැකිල්ල. එතකොට අපේ අභ්‍යන්තර මෙහෙය කිරීම අර ඇහෙන් දකින්නකොට වෙනවා. අපිට නතර කරන්න බෑ. ඒක නම් කියන්නේ කාන්ත අපේ අම්මා මං අම්මා දකින්නකොට රාත් අම්මෝ දකින්නකොට භාර්යාව කියලා දකින්නවා. මම දකින්නකොට අම්මා කියලා දකින්නවා. එතකොට අපි දෙන්නම දකින්න එකම රූප. නමුත් දකින්නේ දැකීමත් එක්කම අපිට මට අම්මා කියන ඥානය වෙනවා. තාත්තට මගේ භාර්යාව කියන දේ නේන. මොකද ඒක හේතුව අපේ අභ්‍යන්තරයක තියෙනවා. අන්න අපිට නතර කරන්න බෑ දැක්කොත් දැක්කට හිතන දේ තමයි. හැබැයි අර ස්වාමීන් වහන්සේ දැක්කොත් දැක්ක හිතන්නේ නැහැ. එයාට අටසකිල්ලක් හරි නැවුණා. මොකද එයාගේ අභ්‍යන්තර කියන්නේ අටසකිල්ල. නමුත් දැක්ක කාන්තාවක්. නමුත් කාන්තාවක් කියලා එයා ගත්තා නම් කාන්තාවක් නෙමෙයි හැබැයි තමයි දකින්නේ. කාන්තාවක් වෙන්නේ තමන්ගේ මනසට. ඒකයි මම අර විස්තර කරේ අපට බහිද්දාවක් පැනවෙන්නේ සම්පූර්ණ ආධ්‍යාත්මෙත් එක්ක. ඒතකොට අපිට බහිද්දාවක් නැහැ කියන එක නෙමෙයි. බහිද්දාවක් පැනවෙන්නේ ආධ්‍යාත්මෙත් එක්ක. මම නැති වුණා නම් බහිද්දාව කතා කරන්න දෙයක් නැහැ. මම ඒදාර පපඩු නිර්මාණයෙන් කතා කරන්නේ. කියන්නේ අපිට යම් කිසි බාහිර වස්තුවක් අපිට හැංගලින් දරුවා නම් එහෙන් කලින් නැසෙන් දියෙන් කයි මම. ඒතකොට ආධ්‍යාත්මෙ නැති වෙච්ච එකම බාහිර ලෝකේ කතා කරන්න බෑ. එතකොට එහෙනම් සම්පූර්ණයෙන්ම මේ වේදනාව ඇති වෙච්ච ගමම්ම තණ්හාව හතර පිළිගන්නවා මම ඒක නවත්තන්න බෑ. ඒක නැවතින්නේ කොතනද? හරියටම දැක්කොත් දැක්ක විතර ඉක්මනට. ඒක නවතින්නේ. එතකොට වේදනාවට හේතුව අන්න එකත් අහනවා ඊළඟට. වේදනාවට ස්පර්ශ පස්සපච්චා වේදනා කියන කරුණත් අර පහෙන් තොරව දකින්නදාන. දකින්නවා කියනවා. එතකොට පස්සපච්චා වේදනා කියන කාරණියත් ස්පර්ශයක් ඇති වෙනකොටම ඇහැ රූපය වෙනින් එකතු වෙනකොටම වේදනාවක් හටගන්න තියෙනවා. අනිවාර්යයෙන් හට ගන්නවා. එතකොට ඒකත් එයා සතුටින් පිළිගන්න එකක් වෙනවා. ඒකයි පටිච්චසමුප්පාදේ මේක වැළ නොකඩි සිදුවෙන්නේ. මොකද අපට කවදාවත් ඒක වළක් කරන්න බැරි කමක් තියෙන්නේ අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන මේ තණ්හාව නිසා. තණ්හා ලාටුව නිසා. දැන් දුක්ඛ සමුදය ආසයට ඉස්සර කරනවා මොකද ඉස්සර කරන්නේ? යායන් තණ්හා පෝණෝ භවිකා නන්දිරාග සහගත. ඒක හතරෙන් පිළිගන්න. තණ්හා ස්වභාවය යායන් තණ්හා. ඒක හතරෙන් පිළිගන්නවා. පෝණෝ භවිකා පුනර්භවය සකස් කරලා දෙනවා. නැවත සකස් කරලා දෙනවා. පෝණෝ භවිකා තවසත්‍රාපි නන්දිනී. ඒක හතරෙන් පිළිගන්නවා. ඒකේ හැමතරම හතරෙන් පිළිගන්න ස්වභාවයනේ තියෙන්නේ. ඒකයි අපේ නිදහසීමක් නැත්තේ. නිදහස් වෙන්න නම් මේක හොඳේ නුවණින් යුක්තව දකින්න ඕනේ. ඊළඟට මේ මුස්ලිසයන් ආසින් අහනවා මේ ස්පර්ශින් හටගන්නේ ආයතනින් කියලා දකින්නවා දහනවා. සලායතන පච්චියා පස්සෝ කියලා දකින්නවා දහනවා. දකින්නවා කියලා. ඒකත් දකින්නද කියලා අහනවා ශ්‍රද්ධාවෙන් අනුස්සවෙන් ආකාර හරියටක් ඒ කරනවා ඉතින්. දැන් බලන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕන දැන්. ඇහැයි ඇහෙන් කියන්නේ ආය ස්පර්ශය කියන කාරණේ දැන් අපි ගොඩක් වෙලා කතා කරන්නේ ඇහැ පස්සේ ස්පර්ශය පස්සේ කතා වෙන ගොඩක් වෙලා. නමුත් ඇහැ කියන ආයතනය වෙන්නේ ස්පර්ශයත් එක්කමයි. ඇහැ රූපය විඥාන එකතු වෙනවා කියලා කතා කරන තැනම ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන දේත් එක්කම ඇහැ කියලා කතා කරන්න පුළුවන්. නැතු ඇහැ කියලා කතා කරන්න බෑ. ඒතර ඇහැ කියන කරුණ පවා තියෙන. ඇහැ කියන ආයතනයක් බවට පත් වෙන එකම හේතුවත් එක්කම පරි තියනවා කියන්නේ. කිසි විලාවක හේතුව සකස් වෙලා ඉවරලා පරි නෑ කියන්නේ ඒකයි. දැන් අපි ඇස් දෙක පියාගෙන හිටියට අපිට ස්පර්ශයක් කියනවාද? ස්පර්ශයක් වෙන්නේ නෑ. එතකොට එතන ඇහැ කියලා ආයතන කතා කරන්න බෑ. ඇහැ කියන ආයතනේ වුණා නම් ඒක ස්පර්ශ නේද? ස්පර්ශ එතනම තියෙනවා. එතකොට ඇහැ කියන ආයතනය සකස් වෙන්නේ නාම රූප නිසා. එතකොට මේ ඇහැ සකස් වෙන්නේ කොහොමද? අර ස්පර්ශ වෙච්ච නාම රූපත් එක්කමයි. නැත්තම් එහා කියන්නේ ඒකයි නාම රූපෙන් එහාට නම් මම මෙහිම මේ මොහක් කරත් දැක් දැක්ලා මම දකින්නකොට හටගන්නේ ඇහැ. ඒ ඇහැ හටගත්තු නාම රූප මොකද්ද? මේක මුල් කරගෙන මගේ ජීවිතය හටගත්ත නිමිති. අන්න ඒකයි නාම. දැන් අර ස්වාමීන් වහන්සේට කාන්තාව දකින්නකොට හටගත්තු නාම රූප මොකද්ද? ඇටස කියලා. අන්න ඒ නාම රූපත් එක්ක තමයි ජීවිතය හටගන්නේ. එතකොට අන්න ඒ නාම රූප එක්ක තමයි ඇහැ හටගන්නේ. එතකොට මේ නාම රූප හටගත්තේ එතන විඤ්ඤාණයෙන්. මොකද නාම රූප කියන්නේ බහිද්දාවක්. බහිද්දාවක් කියන්නේ බාහිර වස්තුවක කාරණ නෙමෙයි. බාහිර නිමිත්තක් නාම රූපය කියලා කියන්නේ. මහා බාලපනිස්සුත් මම අර දැකි වි. ඒ කියන්නේ ආධ්‍යාත්මික විඤ්ඤාණය තියෙන්නේ. විඤ්ඤාණය කතා කරන තවත් එක. බහිද්දාවත් එක නාම රූප. එතකොට නාම රූප බහිද්දා කියන කරුණ තේරුම් ගන්න පුළුවන්කම තියෙන මොකෙන්ද? විඤ්ඤාණය තිබුණුවත් එක. ඒ විඤ්ඤාණය කියන දෙයක් නැතිනම් නාම රූප අපට එන්නේ නැහැ. විඤ්ඤාණයත් එක්කම නාම රූප කතා කරන්නේ. එතකොට මේ විඤ්ඤාණයේ නාම රූපයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ මොකද? එක්ක හැක, එක්ක කනක, එක්ක නාසික, එක්ක දියුක, එක්ක කය. ඒකයි නාම රූප විඤ්ඤාණ සලයට ස්පර්ශණ එකක්වත් වෙන් කරන්න බෑ. මේ හැම දෙයක්ම ඒ අවස්ථාවේ කියලා යනවා. එතකොට විඤ්ඤාණය නාම රූප ඇහෙන් ස්පර්ශය දකිනකොටම තමයි ඒකයි මහරුදා සූත්‍රයේ ආයතන කතා කරන්නේ නැන්නේ. මහරුදා සූත්‍රයේ ආයතන කතා කරන්නේ මොකද? නාමල් පච්චය පස්සෝ. ඇයි? එතන අපට ඇත්තටම ආයතන ලැබෙන්නේ නැතුනට අර එතන ආයතන කියන්නේ හරියට මේ කියන්නේ එක අදාළ කියන්නේ එතන මේ ඒ නිර තන පිටලයි. නමුත් චිරුර ක්‍රියාත්මක
වෙන එක කාරණා වෙන්නේ.
ඒක කාරණේ වෙන්නේ. එතකොට ඒකට අදාළ කිරීම එක එතන නේ අපිට දැන් ආයතන කරුස් හයම ගන්න ඕනේ නැත්තේ. එකක් දැම්මම පස්සේ කොතනින් හරි අර නාම රූප විඤ්ඤාණය සිත් වෙනවා. ඒක නාම රූප විඤ්ඤාණයට ඉඳ තියෙන්නේ කොතනින් හරි වහන්නේ ඒකේ. එතකොට හයම එකකින් අනිවාර්යයෙන්ම නාම රූපේට පටිඝ සම්පස්සයක් නාම කායට ඇති වෙනවා. රූප කාය අධ්‍යයන සම්පස්සයක් ඇති වෙනවා. නාම කායට පටිඝ සම්පස්සයක් කියන්නේ මොකද්ද? පටිඝ කියන්නේ දුරු සුසබා රූපී සබහාය තමයි පටිඝ කියන්නේ. එතකොට නම කියන දේ නමක් නම් කිරීමක අදාළ වෙන්නේ පටිඝ සම්පස්සයක් කියන එක. ඒ කියන්නේ රූපී සබහාවක් ස්ථාපිත වෙනවා. රූප කාය අධ්‍යයන සම්පස්සය. රූපී සබහාවයකට නම් කිරීම අතර කිසිම කතා කරන්න බෑ. එතකොට ওই දෙකම වෙන්නේ නැහැ විඤ්ඤාණ නැත්තම්. මොකද ওই දෙකම තේරුම් ගන්න තියෙන්නේ විඤ්ඤාණ. ඉතින් විඤ්ඤාණයයි නාම රූපයි ක්‍රියාකාරීත්වය එක තමයි දෙකම ඉතිරිය. අන්න එතකොට ඔන්න ওই ටික තමයි අපිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක ක්‍රියාවලිය. එතකොට ඒ ක්‍රියාවලිය වර්තමානයේ සිදු වෙනවා. එතනින් පස්සේ කියන කාරණේ සංස්කාර කියන කාරණේ තමයි ගොඩාක් ආත්මුස්ති කරන කම් මෙයාට තියෙන්නේ. මොකද ඒකට හේතුව සම්පූර්ණ රහත් වෙන කම් මෙයාට අල්ලන්න අමාරු. සංස්කාරය කියන්නේ සංස්කාරපච්චය විඤ්ඤාණම් කියන එක. දැන් සංස්කාරය කියන කාරණේ මම ඉදත් ඉදා මම ඒක විස්තර කරා ටික. දැන් සංස්කාරය කියලා එතන විස්තර කරන බුදුරජාණන් වහන්සේ කාය වචී චිත්ත. කාය වචී චිත්ත කියලා කියන්නේ ඒක වචනින් කියන්නේ. එකක් හැටියට විස්තර කරන්නේ. මොකද ඒකට හේතුව අපට මූලිකවම මම කියලා බැසගන්නේ, මගේ කියලා බැසගන්නේ මේ කයක් තියෙනවා, වචනයක් තියෙනවා, මනසක් තියෙනවා කියලා ගැනීම. කයක් තියෙනවා, වචනයක් තියෙනවා, මනසක් තියෙනවා කියලා ගැනීමත් එක තමයි. ඒ මූලික න්‍යායත් එක තමයි. ඊට පස්සේ මම ඉන්නවා කියලා ගන්න. ඒ න්‍යායත් එක තමයි ඇහැකට ඉඳ තියෙන නිර්මාණය වෙන්නේ. කයක් නිර්මාණය ඉඳ තියෙන්නේ. නාසයකට, දිවකට, කයකට, මනසකට නිර්මාණය ඉඳ තියෙන්නේ. කයක්, වචනයක්, මනසක් තියෙනවා කියලා මුලින් ගන්නවා. ඒ ගැනීම නිසා තමයි ඊළඟට අරක නිර්මාණය වුණාට පස්සේ කයින් ක්‍රියාවක්, වචනෙන් කතා කිරීමක්, සිතින් සිතීමක් කතා කරන්න තියෙන්නේ. මේක මුලින් තියෙනවා කියලා ගැනීමත් එක්ක. මම ලනුදික මලන් ගියා කිව්වේ. දැන් ලනුව ඇඹරෙන ක්‍රියාවලිය කෙනෙක් දැක්කේ නැතිනම්, අල්ල ගැනීමෙන් ඇඹරනවා කියලා කෙනෙක් දැක්කේ නැත්තම් ලනුව එයාට ඒ නොදැකීම තමයි අවිද්‍යාව. නොදැකීමත් එක්කම අටගන්න මොකද්ද? ලනුව තියනවා කියන. ඇයි නොදැකීමත් එක්කම ලනුව තියනවා කියලා දන්නවා. දැන් ලනුව තිබිච්ච නිසා තමයි ඒකේ නිවස ප්‍රයෝජන තියෙන ක්‍රියාකාරීත්වය. ඒ වගේ තමයි අවිද්‍යාව නිසා මේ අනිත්‍යදී අනිත්‍ය වශයෙන් හේතුකල ක්‍රියාකාරීත්වය නොදැක්කපු නිසාම හටගන්නවා මොකද්ද? කයක් තියෙනවා, වචනයක් තියෙනවා, මනසක් තියෙනවා කියලා මූලික කාරණේ හටගන්නවා. දැන් තිබුණානේ මම. තිබුණා නම් තිබිච්ච දේෙන් දැන් ක්‍රියා කරන්න තියෙනවා. තිබිච්ච දේෙන් තමයි කායික, වාචික, මානසික ක්‍රියා කරන්නේ. ඒකයි සංයුත්තනි අඟුත්තනිකය සම්පූර්ණ සූත්‍ර ලස්සන විස්තර කරන්නේ. කයක් ඇතයි කියලා ගත් කල්ලි කාය සංචේතන මුල් කරගෙන ආධ්‍යාත්ම සපදු හටගන්නවා. වචනයක් ඇතයි කියලා ගත් කල්ලි වචී සංචේතන මුල් කරගෙන ආධ්‍යාත්ම සපදු හටගන්නවා. මනසක් ඇතයි කියලා ගත් කල්ලි මනෝ සංචේතන මුල් කරගෙන ආධ්‍යාත්ම සපදු හටගන්නවා. මේ සියල්ලත්ම අවිද්‍යාවපත් කරගෙන. එතකොට එහෙනම් ඔන්නෝ සංස්කාරයේ ක්‍රියාවලියට යම් කිසි කෙනෙක් අර ගොඩාක් විස්තර කරන දැන් තියෙනවා සංස්කාරයට මොකද මුළු සංස්කාර ඔක්කොම කියලා. එහෙම දැම්මත් තියෙන පරිස්සම විතර ටික අවශ්‍ය නැහැ. ඒ සංස්කාර දැම්මනම් කායික වාචික මානසික ක්‍රියාව එතෙන් දැම්මනම් අවිද්‍යාපරි සංස්කාරා කියන එක එතනින් එහාට අදාළ වෙන්නේ නැහැ කතා කරන්නේ. මොකද එතනින් එහා කතා කරන්න එන අවශ්‍යතාවය නැහැ. මොකද ඔක්කොම වෙලා ඉවරනේ පරිස්සම් පාන්නේ. එහෙම කතා කරපු ගමන් පරිසම්පාදේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. එහෙනම් බුදුරණවහන්සේ ඒකයි ඔන්න ඔය කාරණේ තමයි ලේසින් කෙනෙක් අල්ලන්න බැරි. මොකද මූලිකවම හටගන්න කාරණේ මම ඉන්නවා කියන කාරණේ එන්නේ ඔන්න ඔය ටික නිසා. ඒකයි රහත් වෙනකම් ඔය කාරණේ තියෙන්නේ. රහතන් වහන්සේ තමයි සම්පූර්ණයෙන්ම ඔය කාරණේ දුරුලිය. රහතන් වහන්සේ ආශ්‍රවස්වාද කරාට රහතන් වහන්සේ ආශ්‍රවස්වාද කරන්නේ බුදු ක්‍රියාව. වචන කතාවල බුදු ක්‍රියාව. ඒක පුද්ග සංකල්පයක් නෑ. එතන කයක් තියෙනවා කියලා ගැනීමක් නෑ. ඒ නිසා කායික ක්‍රියාවක් කතා කරන්න බෑ. ඒකයි රහතන් වහන්සේට කර්ම සිදු වෙන්නේ නැත්තේ. රහතන් වහන්සේට පුණ්‍ය කර්මත් නෑ, පාප කර්මත් නෑ. ඇයි ඒ කයක් තියෙනවා කියලා ගත්තේ නෑ. කයක් තියෙනවා කියලා ගත්තොත් තමයි කාය කර්ම තියෙන්නේ. වචී කර්ම තියෙන්නේ, මනෝ කර්ම තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් පටිච්චසමුප්පාදේ මුළුමහත් ක්‍රියාවලියම තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව පදනම් කරගෙන. එතකොට මොසිල ස්වාමීන් වහන්සේ ඔන්න අහනවා මේ විදිහට පරිසම්පාදේ අංග 12ම අහනවා අර කර්ම පහෙන් තොරව හට ගන්න ආකාරයේ තමා තුලින් දකිනවා දානවා කියනවා පශ්චත්ත මේව ඥානයක් මා තුලම හටගත් ඥානයක් තියෙනවා මොකද්ද අවිජ්ජ මේ පරිසම්පාදේ අංග 12ම ඒ තත්ත්වයෙන් හට ගන්නවා කියලා ඊළඟට මුස්ලිම් ස්වාමීන් වහන්සේ අහනවා ඒක නතර වෙන්නේ ඊළඟට මුස්ලිම් ස්වාමීන් වහන්සේ අහනවා මේ මුතු සයනාසින් අහනවා ඔබ ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුස්සමයෙන් ආකාර පරිවිතක්කේ විතික්‍රාකාන්ත කර්ම කාරණාවලින් තොරව තමන්ගේම නුවණකින් තමන්ගේම ඥානයකින් ජාති නිරෝධයෙන් ජරා මර නිරුද්ධිනවාක දකින්වදහන. එතකොට දැන් ජාති හට ගැනීමෙන් ජරා මර හට ගන්නවද තහනවා වගේම අනිත් පැත්තට අහනවා. එතකොට එහෙනම් දැන් අපි සාමාන්‍ය හිතන්නේ ජරා මර නිරුද්ධිනේ අනාගතේනේ. එතකොට අනාගතයේ හිතන එක පච්චත් ඥානයක් නෙමෙයි. අනාගතයේ හිතන එක මොකද්ද? පරිකල්පනාව. එතකොට පච්චත් ඥානයක් බවට දකින්න දහන තමා තුලින් වර්තමානය තුල ධාතනතන් ගරාමක් නැහැ කියන්නේ. එතකොට දකින්නේ කොහොමද නිසාද? සා නිරෝධය කියන කාරණය කියන්නේ දකින්නේ සම්මුති දකින්නත් එක්ක. එයාල නෝණක් හට ගන්නම ධාතිපච්ච ගරාවන්නම් කියලා දැක්කම ඒ එක නෝණ හට ගන්නවා. මේක නැත්තන් නැහැ කියලා. ඒකයි සම්මුති නිරෝධය කියන ධර්ම දෙකම එකට පවතින්නේ. කිසි වෙලාවක සමුදියෙදි වෙන් කරලා ධර්ම දෙකක් නෙමෙයි. මේ ගාමපති සූත්‍ර සංයුක්තනිකායේ තියෙන ගාමපති සූත්‍රේ යම් කිසි කෙනෙක් කියනවා නම් මම දුක අවබෝධ කරා. නමුත් සමුදිය ප්‍රහාණය කරේ නෑ, නිවැරදි සාක්ෂාත් කරේ නෑ, මාර්ගය වැඩි නෑ කියනවා. ඒක වැරදි කියනවා. එහෙම වෙන්නේ නෑ කියනවා. යම් කිසි කෙනෙක් කරන සමුදිය ප්‍රහාණය කරා, නමුත් දුක අවබෝධ කරගත්ත හේතු වැඩි නිවැරදි සාක්ෂාත් කරේ නෑ, මාර්ගය වැඩි නෑ කියනවා. ඒක වැරදි කියනවා. යම් කිසි කෙනෙක් කරන නිවැරදි සාක්ෂාත් කරා, නමුත් සමුදිය අවබෝධ කරගත්තේ නෑ, ප්‍රහාණය කරේ නෑ, දුක අවබෝධ කරගත්තේ නෑ, මාර්ගය වැඩි නෑ කියනවා. ඒක වැරදි කියනවා. යම් කෙනෙක් තම මාර්ගය වැඩුවා නමුත් දුක අවබෝධ කරේ නැ නිරෝධයේ සාක්ෂාත් සාක්ෂාත්කරේ නැ සමුදය ප්‍රහාණය කරේ නැ කියන එකතර දෙක. එහෙනම් මේ කර්ම හතර එකක් වුණා නම් ඔය හතරම සිදු වෙනවා. එක කොන අනිවාර්යෙන් දැන් මෙහෙම යම් කෙනෙක් දන්නවා නම් දකින්නවා නම් ඒ මොකද්ද යන්නේ? මාර්ගය. සමුදය දකින්නවා නම් අන්න සමුදය. නිරෝධය දකින්නවා නම් අන්න සාක්ෂීන. එතකොට ඒ දකින්නේ කොහොමද? දුක කියන්නේ. එතකොට නම් දුක දකින්නවා, දුක සමුදය දකින්නවා, දුක නිවැරදි දකින්නවා. එයා මාර්ගයේ අමුතුවෙන් අට මේ හේකර කරගෙන ඉන්නේ. එයා ඒ කරන ක්‍රියාව මොකද්ද? මාර්ගයේ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මහා චත්තාරිසක සූත්‍රයේ කරන කොට. ඒක මම වෙලාව කරන්න. ඒකේ හොඳට විස්තර කරනවා මේ ලෝකෝත්තර මාර්ගය දැන් වැඩිනේ හැදී. එතකොට ලෝකෝත්තර මාර්ගය සම්පූර්ණයෙන් වැඩින්නේ මේම දනිමින් දකින්න මුන්නකොට. එතන මාර්ගයන් අටම තියෙනවා. එයා අට හිත හිත ඉන්නේ මේ සම්මා දිට්ඨි, මේ සම්මා සංකල්ප, මේ සම්මා වාචා, මේ සම්මා කම්මන්ත හිත හිත ඉන්නේ. එතකොට අන්හි වැඩිම තුල එයා සම්පූර්ණයෙන් සිදිනවා. අන්න එහෙනම් යම් කිසි කෙනෙක් ධාරිපත්‍ය ජරාමන්නම් කියලා පත්‍යක්ෂ වශයෙන් දැන් තමන්ගේ නෝන තියෙනවා නම් ඒ එක්කම නෝන තියෙන මොකද්ද? ජාති නිරෝධය ජරාම නිරුද්ධයි කියලා. ඒ එක්කම යාට තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානය අරමු කාර කරුණු පහම ඉක්මවල දිට්ඨි ධම වශයෙන් ලැබෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ ස්වාමීන් වහන්සේ අහගෙන අහගෙන ඉන්න මොකද ඔය හම්බුනාම අහනවා. එහෙනම් ඔබ දකින්නවද බහපච්චය බවනිරෝධය ජාති නිරෝධය කියලා. ඒකත් තමන් දුන්න දකින්නවා කියලා. ඊළඟ උපාදාන නිරෝධය බහිනිරෝධය කියලා. සංඥා නිරෝධය උපාදාන නිරෝධය කියලා. පස්සේ වේදනා නිරෝධය තණ්හා නිරෝධය කියලා. පස්සේ වේදනා නිරෝධය කියලා. මේ විදිහට පරිසම්පාද අංග 12ම අහනවා. මේක නිරුද්ධ වීමත් ඔබ ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුස්සවයෙන් ආකාර පරිවිතක්කෙන් නිතිවිඥාන කන්තියෙන් තොරව පච්චත්තමීය ඥානයක් තමාතුළ හට ගන්නවා කියලා. තමාතුළ හට ගන්නවා කියන්නේ. එතකොට සමුදය දැකපු කෙනාම නිරෝධයක් දකිනවා. එතකොට එකවරෙන් අතර වෙන්නේ නැහැ මේ මූසිල සෞත්‍ය ස්වාමීන් වහන්සේ. දැන් ඔන්න සෞත්‍ය ස්වාමීන් වහන්සේ අහුවා සමුදය පරිසම්පාදයක තමාතුළෙන් දකින්නවලු කියලා මේ කරුණ පහෙන් මතර හොඳට මතක තියාගන්න මේ දේ තමයි මෙතන වැදගත් මේ සූති දේශනාවේ තියෙන්නේ. මොකද්ද මෙන්න මේ කරුණ පහෙන් කරව දකින්න එක. අවබෝධය කියන්නේ අවබෝධය කියන්නේ ශ්‍රද්ධාව නෙමෙයි, රුචිය නෙමෙයි, අනුශ්‍රවය නෙමෙයි, ආකාර පරිවිතක් නෙමෙයි, විදේඥානකම් නෙමෙයි. අපි හිතන හැමදේම මේකට අදාළයි. ශ්‍රද්ධාවට අදාළයි බුදුරණවහන්සේ කියන නිසා පිළිගන්න. ඊළඟට ශ්‍රද්ධා රුචියට අපි කැමති දේ නම් අපි යන්නේ.
අර පිටේද අවශ්‍ය අපි අහව දැනගත යුතුනවා අපි මේ අනුවිලිය අපි අපේ ජීවිත ගත කරගෙන ඊළඟට තමයි ආකාර පරිචක් අපේ මනසින් කෙලෙදි කල්පනා කරලා අපි මේක තේරුම් ගන්න. අනික දිටිනචාර කන්සියා කියන්නේ ඒ දෘෂ්ටි වශයෙන් තමයි තේරුම් ගත දෙයක් මේ කියන්නේ. නමුත් ඒ කර්ම පහම ඉක්මවල පහම ඉක්මවනවා නම් එතන මොකද තියෙන්නේ? දැක්මක්. දැන් දැක්මක්. දැන් තිබීමක්. මොකද දැන් තියෙන දැක්මක විතරයි ওই පහ නැත්තේ. අනික හැම වෙලේම ওই පහ තියෙනවා. දැන් මම අර මේ උදාහරණයක් කි දැන් ඔන්න අපි හිතමු මොන හරි කාරණයක් ගැන කියනවා. දැන් අපි හිතමු මම යම් තැන සද්දාල ගැන මම එදා ඉස්සර කරද්දී මම යම් කිසි තැනක් ගැන ඔයාලට කියනවා. එතකොට ඔයාලා එක් තැන ගිහලා බැලුවාට පස්සේ ඔයාලා ඇස් දෙකෙන් දකිනවා. දැක්කට පස්සේ මම සමන්ත ප්‍රත්‍යක්ෂයි. අන්න ප්‍රත්‍යක්ෂ ඥානයක් කියන එක මේක ඇත්තයි කියනවා. අන්න ඒ වගේ තමයි ධර්ම වෙනස. හැබැයි ධර්මයේ දැකීම මොකෙන්ද? ඇහෙන් නෙමෙයි, කනෙන් නෙමෙයි, නාසයෙන් නෙමෙයි, දිවෙන් නෙමෙයි, කයෙන් නෙමෙයි, මනසෙන් නෙමෙයි. ඔය ආයතන හයෙන්ම නෙවෙයි දකින්නේ. ප්‍රඥාවෙන් සමාධියෙන් දැක්කස් කරගන්න. අන්නේම ඥානයක් යටට ගන්නවා කියන්නේ. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. දැන් මොන පටිච්චසම්පාද සමුදය විස්තර කරලා, නිරෝධය විස්තර කරලා, සමුදයත් අර කර්ම පහෙන් තුල ලකිනවා කියුව, නිරෝධයත් අර කර්ම පහෙන් තුල ලකිනවා කියුව. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා මොකද්ද? අහනවා. ඔන්න ඊළඟට අහන කාරණා ලස්සනම කාරණේ. අහනවා මේ මූසිල ස්වාමීන් වහන්සේගේ මූසිල ඔබ ශ්‍රද්ධාවෙන්තරව ෘචියෙන්තරව අනුශ්‍රවයෙන්තරව ආකාර පරිවිතක්යෙන්තරව දිඨිජා කන්තියෙන්තරව පස්චත්ත නියෝ ඥානං තමාතුළු හටගත් ඥානයක් තියෙනවද බව නිරෝධෝ නිබ්බාණං කියන තමාතුළු හටගත් නූණක් තියෙනවද මේ භවයේ නිරුද්ධ වීම නිවනමයි කියන තියෙනවා කියනවා ඒ කර්ම පහින්ම තමයි එතකොට භවයේ නිරුද්ධ වීම නිවනයි කියලා කියන්නේ සම්පූර්ණයෙන් පැවැත්ම එකෙනෙන් දැන් මෙතන සකස් කරන ක්‍රියාවලිය සම්පූර්ණ නැතිනම් අන්න මෙතන නිවීම. නවනිවේදෝ නිබ්බාණං කියන නෝන තියෙනවා කියනවා. ඒක ඇහුවට පස්සේ මූසිල ස්වාමීන් වහන්සේට කියනවා මෙහෙම. තේනායස්ම මූසිල වරන් කියනවා සෝවිති. එහෙනම් ආයිස්සත් මූසිල රහතන් වහන්සේ ළමක් නෝයි. අර කරුණ ටික ඔක්කොම අහලා ගිය පස්සේ ඔබ එහෙනම් රහතන් වහන්සේ ළමක් නේ කියලා මේ සවිත ස්වාමීන් වහන්සේ කියනවා. ඒවන් උත්ති ආයස්ම මූසිල තුන්නිය හොසි. මූසිල ස්වාමීන් වහන්සේ ඉස්සත් දෙනවා. ඔබවන් රහත් කියලා කියනවාද? අහො නිස්සබ්ද වෙනවා කියලා. නිස්සබ්දතාවයෙන් මෙතන දැනගන්නවා තහතන් වහන්සේ නමක් කියලා. ඔන්න එකරුල් ටික ඔහම ඇහුවා. මෙතන වටිනාම කාර්යය තියෙන්නේ ඊට පස්සේ. ඔන්න බලන්න දැන් මේ ශාමින් වහන්සේගෙන් ඇහුවා මොසික ශාමින් වහන්සේගෙන් පරිසම්පාදේ සමුදේ හට ගන්න හැටි, නිරෝධය හට ගන්න හැටි ඔක්කොම ටික ඇහුවා. ඇහුවට පස්සේ අර පයෙන් තොර දකින්නවා කිව්වා. ඊළඟට ඇහුවා බණෝදි නිබ්බාණං කියන එකක් දකින්නවා. ඊළඟට අහනවා. ඊළඟට කියන අතකෝ ආයස්මන් නාරදු ආයස්මන් සවිත්ත එතුළුවද ඉතින් හිටිය දවස් ස්වාමීන් වහන්සේ නම මොකද නාරදු ස්වාමීන් වහන්සේ සද්ධාවසෝ සවිත්ත ආමේතම් පඤ්ඤා ලැබෙයි මමේතම් පඤ්ඤම් පුච්චි පුච්ච අහංතේ ඒතම් පඤ්ඤා ව්‍යාකරිස්සාමීති ලබාද ආයස්මන් නාරදු ඒතම් පඤ්ඤා පුච්චාමි ආයස්මන් නාරදං ඒතම් පඤ්ඤා ව්‍යාකතුම් ව්‍යාකරෝතුච මේ ආයස්මන් නාරදෝ ඒතම් පඤ්ඤා නාර ස්වාමීන් වහන්සේ කියනවා සවිත්ත මගේ උත්තර ප්‍රශ්න ටික අහන්න කියනවා අමත්ත උත්තර ටික දෙන්නම් කියනවා. දැන් මොසිල ස්වාමීන් වහන්සේගෙන් තමයි අහුවේ සවිත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න ටික. නාරද ස්වාමීන් වහන්සේගෙන් මම ඒක ප්‍රශ්න ටික අහන්න කියලා. ඔන්න නාරද ස්වාමීන් වහන්සේගෙන් තහනවා. නාරද ස්වාමීන් වහන්සේගෙන් තහනවා අර විදිහටම සද්ධාරුත්‍ය අනුසවාකාර පරිවිතක්ක දිටිඥාන කන්තින් තොරව ජාතිපත්‍ය ජරා මරණ කියන ඥානය ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ට තියෙනවා කියලා. ඔය විදිහට පරිශම්පලංග 12ම හට ගන්න ආකාරය අහනවා. ඒ ස්වාමීන් වහන්සේට මට ඔක්කොම තියෙනවා කියලා. ඊළඟට අහනවා ඒ විදිහටම මේ පටිච්චසමුප්පා නිරුද්ධ වෙන ආකාරය අහනවා මේ විදිහටම දකින්නවාද ජාති නිරෝධ ගාමන නිරෝධන් කියන කාරණේ තමාතුරින් දකින්නවාද අහනවා අර කර්ම පහෙන්ම තොර දකින්නවා කියනවා ඊළඟට අහනවා බෝධිවේග නිබ්බාණං කියන කාරණය තමාතුරින් දකින්නවාද අහනවා අර කර්ම පහෙන්ම තොර දකින්නවා කියනවා එහෙම කිව්වට පස්සේ අර කර්මම ආය අහනවා මොකද නාරසයන් වහන්සේ කියනවා මේ මුසිල සවිත සාමෙන් වහන්සේ අහනවා තේන ආයස්ම නාරද වරහන් කියලා අසවති. එහෙනම් ආයස්මත් නාරද වරහන්ද කියලා. ඊළඟට කියනවා නාරසාරස කියන බව නිරෝධෝ නිබ්බානන්තිකෝ මේ ආවුසෝ සම්මප්පඤ්ඤා සුදුත්තක්. ඇතනි බවේ නිරුද්ධ වීම නිවනයි කියලා මම මහා ප්‍රඥාවෙන් දැක්කා. නචම් මේ අරහන් කියන අසමුත් මම රහත් නෑ කියන. ඉතින් බලන්න එකම කරුණ දෙක ඇහුවේ. ඔන්න බලන්න හිතන්න මම කාර එකම කරුණ දෙක දෙන්නගෙන ඇහුවේ. අර ස්වාමීන් වහන්සේ රහත්. මේ ස්වාමීන් වහන්සේ රහත් නෑ. ඊළඟට කියනවා සීතා පියා උදාහරණයක් කියනවා. දැන් ඒක හරි ප්‍රශ්නයක් නේ අර කවුරු ඔක්කොම හෙවන්නේ. උදාහරණයක් කියලා. සීතා මේකෙන් තමයි හොඳ ලස්සනට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයේ කියන කාරණේ උදාහරණේ. සීතා පියා උසෝ අවත් මේ කාන්තාරයේ කිනිත් ගමන් කරනවා අධික පිපාසාවේ. යනකොට කලන්තිය දිනවා යාට කලන්ති බාල වැටෙන ස්වභාවයට ඔයා කාමයේ වතුර සිභාත් තියෙනවා ඊළඟ මේ පුරුෂයාට හම්බෙනවා කියනවා කලන්ති විපාසයෙන් ඉන්න පුද්ගලයාට වතුර නිදක් වතුර තියෙනවා දැකින වතුර පාරක් දකින්නවා කියනවා එයාට නූලක් හට ගන්නවා කිය වතුර දැක්කට පස්සේ වතුර තියෙනවා කිය නූලක් හට ගන්නවා කියනවා ඊළඟට ඥාන ඔයාට වතුර තියෙනවා කිය වතුර තිබීම ගැන නූලක් හට ගන්නවා මෙච්ච කායන පුසිට්වා විහෙරෙයියන් එයා නමුත් තා වතුර බීවේ නැහැ කිය වතුර බීලා පිපාසය සංසිඳුවලක් නැහැ කිය නමුත් එයා වතුර තියෙනවා ගැන හැබැයිම දැක්කා ඒව මේකෝ ආවුසෝ අන්න ඒ වගේ තමයි ඇවැත්නි බව නිරෝධෝ නිබ්බාන ගතබුත සම්පන්නය සුදිත්තා බව නිරෝධෝ නිවනයි කිය මම මනා ප්‍රඥාවෙන් දැක්කා නචම්මිය රාහන් කිනාසු නමුත් මම අරහත් නැහැ කියනවා ඒවන් ආවු උත්තේ ආවු ආයස්මා ආනන්දං ආනන්දෝ ආයස්මා සවිත්තං සදුවති ආනන්ද ස්වාමීන් වහන්සේ සවිත් ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඒක හරි ප්‍රශ්නයන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ සවිත් ස්වාමීන් වහන්සේ කියනවා ඒ කියපු කර්ම කුසලයක් කියනවා නිවැරදිව කියන්නේ කියනවා මේ ක්ලාඥා කියන්නේ කාරණා එතකොට ඒකයි සෝතාපන්න කෙනා පටිච්චසම්පාදේ සමුදයක් දකිනවා පටිච්චසම්පාද නිරෝධයක් දකිනවා ඒ වගේ මෙයා දන්නවා බව නිරෝධ නිබ්බාණං කියන එක නිවනමයි කියලා තියා දකිනවා හැබැයි අර වතුර දැක්ක වගේ නමුත් වතුර බිඳි නෑ ඒ වගේ තමයි එයා මනා ප්‍රඥාවෙන් දැක්ක මේ සියල්ලම නමුත් තාම කය නිස්පර්ශ කරේ නෑ කය නිස්පර්ශ කරේ නෑ කියන්නේ තාම නිවීම සාක්ෂාත් කරේ නෑ ඒකයි සෝතාපන්න කෙනාගේ ස්වභාවයේ දුක අවබෝධ කරනවා සත්‍යයි කියලා දුක සමුදය අවබෝධ කරන ප්‍රහාණිකු සත්‍යයක් කියලා දුක් නිරෝධය සාක්ෂාත් කරනවා අවබෝධ කරනවා සාක්ෂාත් වූ සත්‍යයක් කියලා මාර්ගය අවබෝධ කරනවා වැඩි සත්‍යයක් කියලා නමුත් එයා දුක් සමුද්‍රහා සමුද්‍ර ප්‍රහාණ කළා නෑ නිවේ සාක්ෂාත් කළා නෑ එයා කුත්‍ය කුතල නෑ කරලා ඉවර නෑ අයියා නමුත් එයා මේ සම්පූර්ණ මේ සියල්ල දන්නවා මේ හේතු ඇති වෙච්ච කම නිවේ සාක්ෂාත් වෙනවා කියලා අන්න ඒක කියන හරියට වතුර දැක්ක වගේ කියනවා නමුත් තාම වතුර බිඳ නෑ කියලා එහෙනම් බලන්න වර්තමානයේ තුල මේ ක්‍රියාකාරී ස්වභාවය මේ වර්තමානයේ තමයි ජීවිතය තුල මේ ආයතන හටගන්න ආකාරය ඒ කියන්නේ මේ පුජ්‍ය සංකල්පයකින් තොරව මේ ජීවිතේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වර්තමානයේ තුල දැකීමම තමයි ජීවිතය තාක්ෂ දැකීමේ එතෙක් යාට ජීවිතය තාක්ෂ දැකන්නේ දැන් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ කියලා මම කියුවේ නිතරම කියන්නේ අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ ජීවිතේ තේරුම් ගන්නද අතීතය අනාගතයත් එක්ක කියලා වර්තමානයේ අපි යන්නේ නැහැ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ සම්පූර්ණ වර්තමානය. බුදුන් වහන්සේ ඥානවත් සූත්‍රය මම එක වෙලාවක් කරන්න ඥානවත් සූත්‍රය සම්පූර්ණයෙන් කියලා දෙනවා. මොකද්ද? වර්තමානයේ තුල පරිසම්පදංග තුනම කතා කරන්නේ. ඊළඟට එයාට ඒක කියන ධම්මේ ඥානක්. ධර්මයන් පිළිබඳව නුවණ දැන් හට ගන්නවා. ඊළඟට එයාට ණය බමුණවන්න කියනවා. ගලපලා බලන්න කියනවා. ගැළපීමක් කියනවා. අනාගතෙත් තිබ්බොත් තියෙන්නේ ඔය 12මයි. අතීතෙ තිබුණේ පොදුලහමයි. එතකොට මේ ක්‍රියාකාරී අතීතය සහ අනාගතය කියන දෙක මේ ක්‍රියාකාරීත්වය. වර්තමානයේ තියෙන මේ ක්‍රියාකාරීත්වයයි. එහෙනම් වර්තමානයේ හොඳට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ කරුණු පටිච්චසම්පාදේ මේ කරුණු තේරුම් ගන්නකොට අපි හැම වෙලෙම තේරුම් ගන්නට ඕන නැති හැම වෙලෙම තියෙන්නේ මේ සිදුවන ක්‍රියාකාරීත්වය ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙනමයි. ආත්ම දෘෂ්ටියත් එක්කමයි. මම කියන දේ වැස ගැනීමත් එක්කමයි. මම කියන දේ වැසගත්තේ නැතිනම් අන්න ඊට පස්සේ වැඩ එකක්වත් නැහැ. ඒකයි රහතන් වහන්සේ දිට්ඨිදම වශයෙන් රහත් වෙනකොටම මේ ජාති ජරා මරණ ඔක්කොම නිදහස් වෙලා යන්නේ. ජාති ජරා මරණ ඔක්කොම නිදහස් වෙලා යන්නේ ඇයි? ජාති උපදින්නේ මම. අන්නේක විශේෂයෙන් දැනගන්න. උපදින්නේ මම උපදින්නේ. මමත් ඒ උපදු නැතිනම් මරණ මමකුත් නැතිලා යනවා. එතකොට වර්තමානයේ අපි ඇහෙන් කයින් නාසින් දිවෙන් කයින් මනසින් මම හටගත්තේ නැතිනම් අන්න එවිල යාට මම ඉදීමක් හට ගන්න නැතිනම් මම නිරුද්ධීමක් හට ගන්නෙත් නෑ මගේ මරණයක් හට ගන්නෙත් නෑ එතකොට එන ජාති ජරා මරණ ඔක්කොම නිදහස් වෙනවා මෙන්න මේ ආකාරයට වර්තමානය තුල හොඳට හැබැයි මේක අපට කිසි වෙලාවක අපි හිතන් දෙන්න හොඳ නෑ මේක මෙහෙම හිතනකොට අපි මේක මේ හිතන් දෙන්න හොඳ නෑ අමුතු විදිහකට මේක හිතන් ඕනැත්තිම මේ කියන විදිහට දැන් අපි ගන්න මේ කියන ක්‍රමයට සමහර ඔයා කියන ක්‍රමයට මේක වරදින්නේ ඇයි වරදින්න හේතුව තමයි මේක ශනික බිනිවිදි යනවා කියලා කතා කරනවා. ශනික බිනිවිදි යන කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. මේ උපාදානියත් එක්ක ප්‍රශ්නේ තියෙනවා. දැන් ශනික බිනිවිදි යන කතන්දරේ කතා කරන්නේ උපාදානියත් එක්ක. දැන් ශනික බිනිවිදි මොනවායි? දැන් ශනික බිනිවිදි යමක් කතා කරා කියලා උපාදානිය තියෙන්නේ නැහැ. අර උපාදානිය ඇල්ලුවනම් එයා. උපාදානයේ ස්වභාවය දැක්කනම් එයා. අන්න එයා තේරුම් ගන්න උපාදානියත් එක්ක යාතිය කතා කරන්න තියෙනවා. උපාදාන එක්ක ජරාමන කතා කරන්නේ. ඒක ශනික බිනීමක් ගැන කතා කිරීමක් නෙමෙයි. උපාදාන හට ගන්න තියෙන්නේ. අන්න උපාදාන හටගත්තේ ඇතිනම් ජාතිය කතා කරන්නේ නැහැ.
එතන තමයි එතන දැන් ශනික බිඳිනා කියන තැනදී උපාදාන වෙනවා.
උපාදාන වෙනවා. ඒ කියන්නේ ශනික බිඳිනා කියන කතා කරනකොට ඒ කියන්නේ ශනික බිඳිනා උපාදාන ඒ කියන්නේ උපාදාන වෙච්චි ශනික බිඳිනා. එතකොට අපි එහෙම කතා දැන් අපි හිතන සමහරවල් කතා කරනවා ඒක ලංකාවේ දේවතාව බහින්නේ කියලා. ඒක බයිබලෙක හැමෝම නිවිනේපත් වෙන්නේ කියලා. ඒ කරන ක්‍රියාව තුන හැම එකම තියෙන බාහිර අනිත්‍යයක්. ඒ කියන්නේ බාහිර දේක අනිත්‍යයක්. ඒ කියන්නේ කියලා දෙන්නේ නැති නීමක් කතා කරන්නේ. ඒ කියන්නේ බාහිර දේක අනිත්‍ය. වර්තමානයේ අනිත්‍ය යථාර්ථයෙන් මේ දැන් අපිට මේ ජීවිතයේ අනිත්‍ය ගැන කතා කරන දේ පුජ්‍ය සංකල්පයක්. ඒ කියන්නේ අපි දැකිය යුත්තේ මේ ලෝකෙ හටගන්නේ මේ පුජ්‍ය සංකල්පයක් එක්ක. තණ්හා හතරින් පිළිගැනීමත් එක්ක. එතකොට අපිට ඒක මෙදිවිදි යමක් නෙමෙයි දැකිය තියෙන්නේ. මේ පුජ්‍ය සංකල්පයෙන් හටගන්නේක. ඒක පුජ්‍ය සංකල්පයෙන් හටගන්නාකයි දැක්කනම් අයි බිඳුන දකින්න දෙයක් නැහැ යාට. මොකද පුජ්‍ය සංකල්පයෙන් නම් මේක හටගන්නේ පුජ්‍ය සංකල්ප දුරෙච්චම හටගෙනීම නැතිද? අර බිඳිවිදි යමක් හරියට හැමදේම කතා කරන්න තියෙන්නේ අර හටගත්ත දේ හටගන්න පුජ්‍ය සංකල්පයකින්. නමුත් ඒ හටගත්ත පුජ්‍ය සංකල්ප බිඳිවිදි බලන්න උත්සාහ කරනවා. එහෙම බැලුව කියලා පුජ්‍ය සංකල්ප දුරවල යන්නේ නැහැ. පුජ්‍ය සංකල්පයෙන්ම තියෙනවා. අන්න ඒකයි බුද්ධ සංකල්පේ නැදේ නැති දැන් නිය සංඥා නාසඤ්ඤා යදින උද්දකන පුත්ත ඒකත් ඒ භාවනා කරලා දිනු කරා. මොකද යාලා දිනු කරේ බුද්ධ සංකල්පිත ඉඳලා උඩරිම සියුම් කරා මේ එන අරමුණු. උඩරිම සියුම් කළා ඉස්සේ භාවිතා කරා. දේශනාවක් තියෙනවා මේ මට මතක නැහැ මොකක්ද දේශනාව කියලා නම් මේ අනාත්මය ලකිනවා කියන්නේ අතීතී අනාත්මය අර සම්බස්සුට විස්තර කරලා අනාත්මය ගැන කියනකොට මේ අනාත්මය ගැන කතා කරනවා මම කියලා දෙයක් නැහැ කියන මම ඉඳගෙනම දේශනාවක් තියෙනවා යම් කිසි කෙනෙක් අනාත්මයක් තමයි මානසින් දකින උත්සාහ කරන දෘෂ්ටියක් කියනවා. ඒක දුගතිවට යන ප්‍රකාරයක් කියනවා. මොකද එයා ඊළඟට මම අතීතේ හිටියේ නැහැ. මම අනාගතේ ඉන්නේ නැහැ. නමුත් මම නැහැ කියලා මානසින් කල්පනා කරනකොට එහෙනම් එයා කුසල් අකුසල් කියන එක කතා කරන්නේ බෑ. එතකොට එයා එහෙනම් පිනපව කියන එක කතා කරන්නේ බෑ. අන්න එතකොට එහෙනම් මොකද වෙන්නේ? අර මම ඉඳගෙනම එයා මම නැහැ කියලා මානසින් ගොඩනගාගෙන එයා අලර්ජර් කරනවා. එයා හිතනවා මෙතන ක්‍රියාවක් හරියක් නැහැ කියලා එහෙනම්. නමුත් මේ හැමදේම සිදුවන්නේ එයාගේ මනසින් යොදනවා ගැනීමක් විතරයි මම කියලා දෙයක් නැහැ කියලා. එහෙනම් මෙතන ඇත්තටම මම කියලා දෙයක් නැහැ කියලා මනසින් යොදනවා ගැනීමක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේ හේතුඵල ධර්මයේ නිවැරදිව දකිනකොට මම කියලා දෙයක් නැහැ කියලා තමයි ජීවිතේ නුවණින් ප්‍රත්‍යක්ෂ වීමක් තියෙන්නේ. අන්න එතනයි සක්කාදිට්ඨිය කැඩෙන්නේ. අපි උත්සාහ කරන්නේ බලෙන් මමත් යයින් කරන්න නිසා අපි හේතුඵල ධර්මයේ දකින්න උත්සාහ කරන්නේ. බලෙන් මමත් යයින් කරා උත්සාහ කරා කියලා බලෙන් මමත් යයින් ඉන්නේ නැහැ. ඒකේ මමත් ඉන්නවමයි. අපි අතීතේ හිටියේ නැහැ කියලා අපි කොච්චර හිතුවත්, අනාගතයක් නැහැ කියලා හිතුවත්, වර්තමානයේ හේතුඵල ධර්මයක් තියෙන විතර කියලා හිතුවට, එයාට ඒක කවදාවත් දුර යන්නේ නැහැ. එයා උත්සාහ කරන්න ඕනේ මේ වර්තමාන ඒක බුදුරණවහන්සේගේ ධර්මය අහලා ඊටම මොනින් ඉමසනකොට එයාට එයාගේ හිත යොමුයේ නිත්‍ති ඒ වර්තමාන ක්‍රියාව දකින්නට. වර්තමාන ක්‍රියාව දකින්න හිත යොමු වෙනකොට අන්නේ හේතුඵල ධර්මයේ දැකීමත් එක්කයි යන්න ඕන කටගන්නේ මත මම කියලා දෙයක් නැහැ කියලා. ඒක අවබෝධයක් විතරයි. ඒ අවබෝධයත් එක්ක තමයි එයා වන්න මමත් ඉදිරි වුණාට පස්සේ මේ පටිච්චසමුප්පාද සම්පූර්ණ නිරුද්ධය.
ඒ අවබෝධය කරගෙන කර්ම පහේ උපකාරයකුත් තියෙනවා.
ඔව් මුලින් තියෙනවා. මුලින් අනිවාර්යයෙන්ම කර්ම පහේ උපකාරයක් තියෙනවා. මොකද දැන් ශ්‍රද්ධාවෙන් ඇහුනේ නැත්තම් ඊළඟට ආද්දායෙන් අහන්න ඕනේ. ඊළඟට අපි ආකාර වරිත්තක් කරන්නට ඕනේ. දෘෂ්ටි වශයෙන් පුරුදු කර ගන්නට ඕනේ. ඒ කියන්නේ ශ්‍රද්ධානුසාරයෙන් වෙන දෘෂ්ටි අනිත්‍ය දෘෂ්ටි වශයෙන් පුරුදු වෙන්නට ඕනේ. ඒකෝ මේ කර්ම පහ නැතිනම් අද නියන්නේ නැහැ. එතන ඉහැර යන්න බෑ. එතකොට අර මුලින් ඒ කර්ම පහ තියෙන්න ඕනේ. හැබැයි ඒ කර්ම පහ නෙවෙයි අවබෝධය කියන්නේ. ඒ කර්ම පහ මුලින් ඇති කර ගන්නට ඕනේ. දැන් සද්ධානුසාරී කෙනෙක් බාට පත් වෙනත් දෘෂ්ටි වශයෙන් ප්‍රසිද්ධකමක් ඇති වෙනට ඕනේ. එයාට තමයි ඊළඟට ශ්‍රද්ධාව කටගන්නේ ධර්මයේ කෙරේ. මොකද එයා දෘෂ්ටි වශයෙන් මේක ප්‍රසිද්ධ. ඊළඟට එයා තමයි මාර්ගය වඩන්න හුරු කරන්නේ, පුරුදු කරන්නේ. ඊපස් තමයි දකින්නේ. අන්න දැකීමදී තමයි සම්පූර්ණයෙන්ම පහම ඉක්මවන්නේ. එතෙක් කී පහම තියෙනවා. දැකීම කියන්නේ කාර්යයක් මේ අර මහතන සංකේතුත් බුදුනාහසේ කියනවානේ මේ බුදුනාහසේ අහුවට අවශ්‍ය කරන ඔබ ඔය කර්ම කියන්නේ මේ හොතපන්න කියන ස්වභාවය කියන්නේ ඔබ හැමදේම හේතුන් හට ගන්නවා කියලා කම්ම කියන්නේ සමන ගෞතමයන්ට තියෙන ගෞරවයට නම නෑ කියන භක්තියට නම නෑ කියන ගුරුවරයාට තියෙන ආදරයට නම නෑ කියන මේ තමන්ගේම ඥානයක් කියන. ඒකට තමන්ගේම ඥානයක් කියලා කියන්නේ අර පහයික මොල. හැබැයි මේ පහයික මොවන්නට නම් ඒ පහ මුලින් ඇති කර ගන්නට ඕනේ. ඒ පහ නැත්තම් ඒ පහයි කොහොමදද? ඒක බුදුරණවහන්සේ ක්‍රමානුකූල වැඩ යන වැඩපිළිවෙළක් හැමතැනම කියලා දෙනවා. ක්‍රමානුකූල මාර්ගය යන වැඩපිළිවෙළ.
අර ඒක භික්ෂුවකුත් කල්පනා කරන දේශනාවක් දේශනාවකාර කරගෙන යද්දී අර 60 දිනකට මොකද මේ බුදුරජාණන් වහන්සේ සිත් බල බලා කරන්නේ අනාත්මයෙන් තොරව මම ඉන්නවා කියලා කල්පනා කරන්නේ.
තුල ඉඳලා සත්‍යයේ ඉඳලා පුජ්ජුලෙක් ඉඳලා ඉන්නේ පින්තව කරන සසර යන්නේ ආත්මයක් නැහැ කියලා ගත්ත අවබෝධ වුණා නම් එහෙම දෙයක් නැහැ ඒක බලන්නට කිලිමන් නෙවෙයි අර බලන්න නැති ගාන උත්සාහ කරන නිසා තමයි අරුත ඔක්කොම ඉන්නේ දැන් මම ඉවත් කියලා හොන්න මේ අර මේ නිවන විතරයි අමෝස ධර්ම නිබ්බානන් ඉන්නේ කියන්නේ නිවන විතරයි මුලාව බොරුවක් නොවන දෙයක් බඩපත් වෙන්නේ දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ බොරුව එතකොට ඒ බොරුවට ඉන්න තාක් කල් යාට තනිය හිටියන්න බෑ ඊළඟට ඒ බොරුවේ නිදෙනවා ලෞකික සම්මාදිත වෙනවා එතන ලෞකික සම්මාදිතේ ආරවසිය අර මිත්‍යා දෘෂ්ටි බොරුව බවට පත් වෙනවා. එතන මේ මෙයා කර්මඵල ඉස්සල කරන්නේ. හැබැයි ලෞකික සම්මාදිතිය කියන්නේ ලෝකෝරු දිත්තේකට බොරුවක් කියනවා. මොකද හේතුව ලෞකික සම්මාදිතියේ ඊළඟ ජීවිතයකට කතා කරනවා. සුජ්ජලේ සංසාර ගමනක් ගැන කතා කරනවා. සුජ්ජලේ කින්නකට කතා කරනවා. එතකොට ඒක බොරුවක් බවට පත් වෙනවා ලෝකෝත්තර මාර්ගයට. ඒකයි නිවන විතරයි මේ ලෝකේ අමෝහ ධම්ම නිබ්බාණය කියන්නේ. අනික හැම දෙයක්ම යමකට සාපේක්ෂ බොරුවක්. එතකොට එහෙනම් මේක අපි අපට අර අවසාන තැන මෙතනින් ලබා ගන්න බෑ. මෙතනින් ඉඳලා කරවිත වැඩේ කරනකොට අවසාන තැනට යනවා. හැබැයි මෙතෙන් ඉඳලා කරවිත වැඩේම කරන්න ඕනේ. වෙන වැඩ කරාට අතෙන් යන්නේ නැහැ. මොනවාරි දැන් මේක තේරුම් ගන්න කාරණා තියෙනවද? කියන්නේ දැන් පටිච්චසම්පාදේ ගැන මේ කියපු කාරණා ගැන බොහෝ වෙලාවට මේ කරුණු විද්‍යාකාර විදිහට අහලා තියෙන පොළ මම කාරණයක් කියන්න දැන් ගොඩක් කියලා මම කියන්න ඕන නිසා කියන්නේ දැන් අපි ධාතිය කියන දේ ඉගෙන ගන්නකොට අපි සමහර අය ඉගෙනද නැති අන්දජ ජලාබුද සංස්කේජ උපාදික තම බුදුනාද කිසි දණකින් විස්තර කරන්නේ ඒක විස්තර කරන්නේ උපදින තැන් හැටියට උපදින තැන් නිසා උපදින යෝනි ඒක තියෙන්නේ දේශනා දෙක විතරයි ඒ දේශනා දෙක සාරිපුත්‍රස් කියන්නේ ඒ උපදින යෝනි උපදින තැන් ස්ථාන මොකක්ද තිත් පරිසරයක නැත්තම් මේ උපපාතික නැත්තම් විත්තරක නැත්තම් මෞකසක ඒ උපදින තැන් ඒ කියන්නේ කර්ම කරලා ඊළඟ ජීවිතයක කියන්නේ මොහොස්සෙක් සත්‍යයක් ලෝකේ පරිලගින තැන නමුත් ಜಾති කියන විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ කිසිපේ විස්තර කරන්නේ අන්දර ಜಾති සංසේ ಜಾති ජලාබු ಜಾති උපපාතික විස්තර කරන්නේ තම්මි සත්තානං ಜಾති සංජාති උක්කන්ති නිබ්බති අභිනිබ්බති කන්දානම් පාතු භාව ආයතනවනම් පටිලාභෝ අයං උච්චිති වික්ඛේ ජාති එච්චර ජාතියක් කතා කරන්නේ එතකොට ඒ කරුණු විතරයි කතා කරන්නේ තියෙන්නේ අරක යා උපදින සනක් විතර ස්ථානයක් උපදින සන මොකද මේ විදිහට ආයතන කරන ළඟින් මේ ආයතනන් ඒ කියන්නේ මේ විදිහට ජාතියක් උපදින්නේ අර මේ යෝනියක් නු කරගෙන එක්ක අnder යෝනිය ජලබු යෝනිය සංසේද යෝනිය උපපාති යෝනිය එතකොට ඒ කාරණාත් එක්ක අපි මේ ධර්මයේ හිතන්න පටන් ගන්න කවර දිනවා මොකද අපි එහෙම දැම්මොත් එහෙම අපිට කතා කරන්න තියෙන පරිසම්පෝදෙට යෝනිටි එකට දාලා විකාරු විශේෂ භවයට දාලා මොකද විකාරු විශේෂයක් නේ භවයට දාන්නේ යෝනිටි එකට නේ જાතිට දාන්නේ සම්පූර්ණයෙන්ම අර බුදුරණවහන්සේගේ මම ඒක එදා කිව්වේ මේ ගැඹුරු ධර්ම කියන්නේ මේ ගැඹුරුම කියලා දෙන මේ අපිට තේරුම් ගන්න දුෂ්කර මේ ධර්මයේ අපිට තේරුම් ගන්න තියෙන්නේ බුදුරණවහන්සේ කියපු දේ ඒ ආකාරයෙන්ම ඉගෙනවත් විතර නැත්තම්ද නැගි දැන් මම 10 බංග සූත්‍ර ඉස්සර කරද්දී කිව්වේ 10 බංග සූත්‍රය උපාදින්න කියන වචනේ අපි හරියට තේරුම් ගත්තේ නැතිනම් ඊට අදාළ නේද සකස් හරියට තේරුම් ගත්තේ නැතිනම් අපිට එතනින් එහාට මේ ප්‍රායෝගිකව මේ කරුණු වෙන්නේ කොහොමද තේරුම් ගන්න බෑ ඒ උපාදින්න කියන වචනේත් එක තමයි සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ මොකද්ද අර මේ ඒ ස්කන්ධ කියන්නේ පටවිජාත ආපෝතේජ වායෝ ආදී සියල්ලම ඒ උපාදින්න කියන වචනේ නැති වුණාට පස්සේ අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් අපි බුදුබද බලන්නේ කය කොටස් කිව් දෙද බලන ඇච්චරයි නමුත් අර උපාදින්න කියන වචනේ එක තමයි අපට ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වචනේ අතහැරිය ගමන් අපට අවශ්‍ය දේ අතහැරලා යනවා. ඒ වගේ තමයි මගේ ධර්මයේ අපි හැම එකක්ම ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ හැමදාම ඉගෙන ගන්නවා. ඒකෙන් තමයි අපට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ එක්කෙනෙක් මේ නිවන මාර්ගය අමාරු. බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ තමයි. ඔව් ජීවමාන ඉන්න කාලෙදි මේ සහත් අරහත් වෙන කාලේ නෑ රහත් නෙවෙයි. සරක්කත සූත්‍රය දේශනා කරනවා සරක්කත බුදුරණාහසෙන් අහලා ස්වාමීන් වහන්සේ අරහත් ප්‍රකාශ ලොකුම රහත් දානවා නෑ කියනවා. එතකොට ඇයි කියන්නේ නැත්තේ? කිවර පිළිගන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද? බුදුරණාහසෙන් පිළිගන්නේ නැහැ. ඇයි Taman ප්‍රත්‍යක්ෂය කියලා රහත් කියලා. ඒකේ ඒක ඉස්තර වෙන බුදුරණාහසෙන් මම තණ්හාව දුරු කළා.
හමොත් මේ දුක හටගන්නේ තණ්හාවෙන් කියලා තේරෙනවා. ඔහොම තණ්හා දුක කියලා කියන්නේ දුකක් තියෙනවා. හමොත් මේක ඒක බොරුවක්. ඒ කියන්නේ යාට අර බාහිරින් එන කෙලස් ටිකක්වත් නැහැ. නමුත් අර ආඥාති මම කියන්නේ දුරු කළ නැහැ. උදාහරණයක් කියන්න බුදුන් වහන්සේ. උදාහරණයක් කියන හරියට මේ වගේ කියන. ඔන්න මිනිස්සුක වැඩිනා විෂ ඊතලිය. විෂ ඊතලිය ප්‍රදවන්න පස්සේ ඥාති ටික එකතු කරගෙන මොකද අර මිනිස්සු අරගෙන වෙදකෙනෙක් ළඟට යනවා. වෙදකෙනා ළඟ ගිහින් වෙදකෙනා අර ඊතලිය අයින් කරනවා. ඊතලිය අයින් කරලා එදා කියනවා මේ තුවාල ඇතුලේ විෂ තියෙනවා. ඒ නිසා මේ තුවාල මුඛයේ හොඳට පාදලා බෙහෙත් කරන්න ඕනේ. බෙහෙත් කරලා මේකට පත්‍ය ආහාර ගන්න අපත්‍ය ආහාර නොගෙන ඉන්න ඕනේ කියලා ඒ අවශ්‍යතාවය කියනවා. නමුත් මෙයා විෂ ඊතල අයින් කරමු නිසා මුකුත් කරන්නේ නැහැ. එයා දැන් විෂ ඊතල අයින් කරන්න කියලා අර අපත්‍ය ආහාරෙ ඉන්න. අන්නේ වගේ කියනවා අර ස්වභාවය. රහත් අරහත් ප්‍රකාශ කරන්නේ. බාහිර ක්ලෙස් ඔක්කොම ඉන්න එකක්වත් බාහිර ක්ලෙස් ඉන්නේ. සමාධි සැපේ තියෙන ධර්ම ඥානයේ තියෙන යාට කිසි දෙයක් දැන් සාමාන්‍යයෙන් අපේ රාගයේ ආශාවක තියෙන කාමෙන් එක්කනේ. සමාජයත් එක්ක ආසාව කියලා තේරෙන්නේ නැහැ. ඒකට සමාධි පිරියෙන්නේ නැතිනම් එයාට කාමයන් එන දෙයට ආසාව නැතිනම් එයාට ආසාව නැහැ කියලා තේරෙනවා. නමුත් අර ආඥාත්ම සමාජයර ඇතුලේ තියෙන විස තියෙනවා වගේ අර ආස්මුෂ්ටි කරලා නැහැ කියනවා. ඒ නිසා එයාට කෙලෙස් එන්නේ නැති නිසා කෙලෙස් තමන්තු නැති නිසා එයාට අන්න රහත් කියලා කියනවා. ඒක අර කතන්දර තියෙන්නේ ලංකාවේ සිද්ධිය අර ගුරුන්නාසේ රහත් කියලා හිතන් ඉන්නවා. රහත් නෑ ගෝලිය රහත්. ඒකසර එක අවස්ථාවක් තුන අලියෙක් මොන බය වෙනවා. එතකොට තමයි දෙහිල් සමා දැනගන්නේ කෙලස් තියනවා කියන්නේ. එතකොට ඊළඟට එක අවස්ථාවක මේ බුදුන්හස දේශනා කරනවා අර මේ තොහනකට ගිහින්න කියලා කාන්තාවන් දෙකලා. එතකොට රාගයට ගන්නවා. නමුත් එයාගේ අභ්‍යන්තරයේ මුලින් කෙලස් ආවේ නෑ. ඒ නිසා රහත් කියලා හිතනවා. එච්චරම අමාරු ධර්ම මාර්ගී. ඒ කියන්නේ මේක නිවැරදිව තේරුම් නොගත්තොත් අනිවාර්යයෙන්ම මුලා වෙනවා කියන එක නමයි. ඒකයි මම අර විතර ගොඩක් කියලා කියන්නේ අපි හේවිය යුත්තේ සෝතාපන්න වෙන්න නෙමෙයි. අර උත්සාහ කළ යුත්තේ සකදාගාමී අනාගාමී රහතින් නෙමෙයි. අපි උත්සාහ කළ යුත්තේ ඇත්තදකින්. ඇත්තදකින් උත්සාහ කරනකොට සෝතාපන්නින් ප්‍රශ්නයක් නෙමෙයි. සකදාගාමී අනාගාමී නෙමෙයි යට ඕනේ නැත්තේ. එයා හදන්නේ හැම වෙලෙම ඇත්තදකින්. එයාට සෝතාපන්නයි කියලා හැටිල්ල කවන ඒ සිතුවිල්ලත් ඇත්තදකින් උත්සාහ කරනවා. ඒකෝල සෝතාපන්නින් මොකටද මේ කතා කරන්නේ යන්නේ. දැන් අපට අර සමාජීය ප්‍රශ්නේ තමයි සමාජ උත්සාහ කරන්නේ සෝතාපන්න වෙන්න කොහොමද? තමන්ට මේ ලොකු මේ නම්වත් දෙන්න. තමන් මේ හතර පහෙන් නිදහස් කරවන්න. එතකොට අර මඩ රැකවන්න නැද්දින් යන ගැබපිනුල නිසා හැම වෙලෙම රැකවන්න විට මමත් ඒ ඉස්තාබර කරන්න හොයන්නේ. ඒ හොය නිසා තමයි අපිට මේ දී මුලාවටපත් වෙන්නේ. මුලාවටපත්ල යන්නේ. නමුත් යම් කිසි කෙනෙක් එහෙම නැතුව යථාර්ථේ කරා මෙයා හිත යොමු කරගෙන ඇත්ත දකින්න මෙයා යොමු වෙනවා නම් එයාට එකක්වත් ප්‍රශ්නෙ මේ තියෙන්නේ. එයා මොන ඵලයේ ලැබුණත් ඵලයේ ගැන හොයන්නේ ඇත්තම හොයනවා. ඇත්තම හොයන කවදද නිසස දෙනවා. එතකොට එයා ධර්මම හැවිලේ මහන්නේ යථාර්ථමයි බලන්නේ. කිසි විලාවක එයා මාර්ග ඵලයක් හොයන්නේ නැහැ. බුදුරණහන්සේ දේශනා කරේ නැහැ මුලින් දේශනා මුල් කාලේ දේශනා කරේ නැහැ බුදුරණහන්සේ සෝතාපන්න වෙන්න කියලා. බුදුරණහන්සේ ප්‍රඥාවර ධර්ම දේශනා කරා. එයා ධර්මයේ දකින්න ඇත්තම වෙන්නේ. එයා දැක විදහස් වෙනවා. ඊට පස්සේ අර ප්‍රශ්න නිසා තමයි බුදුරණහන්සේ සෝතාපන්න කියලා හරි ස්වභාවයේ විස්තර කරනවා. නිවේ යන්නේ නැහැ විස්තර කරනවා. ඒ ඔක්කොම විස්තර කරන ඊට පස්සේ. මොකද ඒ සමාජයේ අර එක එක දේවල් ඇති වෙච්ච නිසා. දැන් ලැබු උත්සාහ කරන නිසා මේ දැන් අපි දන්නවා හතර පහ යන්නේ හතර මොනද කියලා අපි දැන් මම සෝතාපන්න කරන්න හැදෙන උත්සාහ කරනවා. ඒ උත්සාහ ගන්න කරන උත්සාහ කියලා නිසාම සෝතාපන්න වෙන්න කවදාවත් දෙන්නේ නැහැ. සෝතාපන්න වෙන්න බැරි වෙලා යන්නේ ඒ උත්සාහ නිසා. නමුත් ඒ උත්සාහ අතහැරලා ඇත්ත ලැකින වැඩ පිළිවෙලට මියන අන්න කවදාරි නිදහස් වෙන්න පුළුවන්.
සෝනේ පරිසම්පාදේ ಜಾති ගැන විස්තර කරද්දී වර්තමානයේ හට ගැනීම දෙයි.
වර්තමානයේ ආයතන නිර්මාණය.
ආයතන හට ගැනීම.
ඔව් ආයතනේ හරි
ඇසගෙන උපාදානිත් එක්ක
හට. උපාදානිත් එක්ක හට ගැනීම.
ඊටසෙන ජරාටපත් වෙන එක ඒකත් උපාදානිත් එක්ක.
ඔව් දැන් අපි හිතමු මෙහෙම දැන් ජරාට කියන අපි හැමරැලි වැටීම කියමු. මෙතන කියේ. දැන් හැමරැලි වැටීම කියන්නේ ජරාවනේ. එතකොට දැන් හැමරැලි වැටීම කියන දේ මගේ දෙයක් වෙනවා දැන් අපි හිතමු. දැන් මමයි කයට ආසයි. එතකොට මයි කයට මම ඉවලා වෙන මනස මුල් කරගෙන මයි කයට ආස හට ගන්නවා. මනසින් මනාව එතන මුල් කරගෙන මේ කයට ආහත කය ආයතන මුල් කරගෙන කයට ආසම හට ගන්නවා. එතකොට ආසම හට ගන්නකොට එතන ඉපදුනානේ කය ආයතනත් එක්ක. එතකොට ඒක වෙනසෙනකොට ඒක ජරාවට පත් වෙනකොට දැන් මම ජරාවට පත් වෙන්නේ නැද්ද? ඒ මම හටගත්තානේ තියෙන්නේ. අන්න ඒක ජරාවට පත් වීමක් තියෙනවා. මොකද මම හටගත්ත නිසා තමයි මගේ ජරාවට පත් වීමක් හටගන්නේ. මම හටගත්තේ නැත්නම් එතන ජරාවට පත් වීම
නෙවෙයි. බාහිර දෙයකට එහෙම
බාහිර දෙයක් එහෙම නෙවෙයි. අපි හිතමු බාහිර දෙයකට අපි හිතමු මේ වස්තුවකට අපි ආස කරා කියලා. මේකට අපි ඇහෙන් රූප දැකලා මේ හටගත්තේ. එතකොට ඇහෙන් රූප දැකලා හට ගන්නකොටම හටගත්තේ මගේ ඇහැ. මගේ ඇහැ කියන්නේ බාහිර දෙයක් එක්ක තමයි ඇහැ හටගත්තේ. මගේ ඇහැ හටගත්තා. එතකොට ඇහැ කියන්නේ ඉපදුන හටගත්තා. එතකොට මේක විනාශ වෙනකොට අපේ දුකක් හටගන්නේ නැද්ද? අපේ පීඩාව කෙලෙසක් හටගන්නේ නැද්ද? කියන්නේ අර දුක්ඛ මේ දැන් ඇහැ කියන්නේ ජාති ධර්මයක්. ජරා ධර්මයක්, වියාජ ධර්මයක්, ශෝක ධර්මයක්, වැළපෙන ධර්මයක්. එතකොට මේක විනාශ කරන අපේ ශෝකයක් හටගන්නේ නැද්ද? මෙලවීම හටගන්නේ නැද්ද? ඇගීම හටගන්නේ ಜಾති ඉක්මිච්ච නිසා. ඒක හටගත් නිසා තමයි ජීවිතේ. ඊළඟට අපිට මේක මේ විනාශ වෙනකොට අපිට හොඳන්නේ එතන මරණය කියලා ඉස්සර කරන ස්කන්ධ විදීම ඉස්සර කරනවා. ඒ වගේ මේ ස්කන්ධ විදීම ඉස්සර ගන්න මේ වගේ අවස්ථාවක්. අපේ සාමාන්‍ය අපි කතා කරන කලියබරසණික් මේ කියන්නේ ජීවිතේ තියෙම නෙමෙයි. දැන් අපේ ජීවිතය තියෙන මරණය. ඒ වගේම තමයි අපිට ඒ මොහොතේ ආයතන වල ගෝචර වෙන දින තීමත් මරණයක් බවට පත් වෙනවා. ඒක තමයි ස්කන්ධ විදීම කියන්නේ. හැබැයි අපි අපේ ජීවිතේ උපාදාන කරගෙන ඉන්න නිසා මම මැරෙන්න කැමති නෑ. මම මැරෙන්න කැමති නැත්ටි මම හිතපු නිසා. දැන් මම කියන දේ හටගත්තේ නැත්නම් මැරෙන මම කියලා තියලා යනවා. එතකොට ඒ අපි කතා කරන ජීවිතේ මරණය පව කතා කරන්නේ උපාදානයත් එක්ක. සංස්කාරවල ඒ මම කියන්නේ මම කෙනෙක් නිර්මාණය වෙච්ච නිසා. එතකොට ඒ අපි සම්මුති ලෝකේ කතා කරන දේත් මෙතන දේශනා මම කියන දේ අතන උපාදාන වෙන්නේ නැතිනම් මම මේ කතා කරන්න බෑ ඒක. නමුත් කය බිනෙනවා. කය විනාශල වෙනවා. ඒකත් මම මැරෙන්නේ නෑ. ඒක රහතන් වහන්සේ මැරෙන්නේ නැත්te එකයි. රහතන් වහන්සේ මැරෙන්නේ නැත්te රහතන් වහන්සේ හටගත්තේ නෑ. ඒ කියන්නේ මම රහතන් වහන්සේ පුජ්‍යලේ හටගත්තේ නැති නිසා පුජ්‍යලේක මරණයක් නෑ ඒක.
ස්වර්තිය නැති
වෙන. ඒක තියලා ගියා. අර හුදු ක්‍රියාව නැති වෙලා ගියා. ඒකයි අර අර මේ අර රහතන් වහන්සේ මරණයට ඇදලා ප්‍රශ්න ඔක්කොම ඔඩලා ගන්නේ ඒකනේ. ඒ ප්‍රශ්න ඔක්කොම උඩලා ගෙන්නේ රහතන් වහන්සේ ජීවත් ඉන්නවා කියලා පුජ්‍යලේ කින්නවා කියලා ගැනීමනේ. ඒක කයින් බිඳුනට පස්සේ පස්සෙ නැති වෙන්නේ නැති වෙනවා කියලා කතා කරන් තියෙන්නේ පුජ්‍යලේ කින්නවා කියලා ගත්තට පස්සේ. ඒත් පුජ්‍යලේ මේ තණ්හා උපාදාන උඩකටම පුජ්‍යල නැති වෙනවා. නැති වෙච්ච පුජ්‍යලේ නැති වුණාට පස්සේ ජීවමාන වෙද්දිම රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. ස්කන්ධ රූපයෙන් වේදනාවකින් සංඥාවකින් සංස්කාරකින් විඥානයකින් කෙනෙක් පනවන්න බෑ. එහෙම කෙනෙක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් ජීවමාන නැති වෙලා ඉන්නකොට මරණය මත කතා කරන දෙයක් නැහැ. මරණ පුජ්‍යලෙක් විතර නෑ. දැන් අපිට මරණ පුජ්‍යලෙක් බවට මම පත් වෙලා තියෙනවා. මම පත් වෙච්ච නිසා තමයි මම මැරෙන්නේ. මම මරණයට පත් වෙන්නේ ඇයි? මම කියන්නේ ඉපදෙච්ච නිසා. ඉපදු නැත්නම් ඒක මැරෙන්න පාට පාරවත් වෙන්නේ නෑ. දැන් දත් කැඩෙන එක, කෙස් විදෙන එක මේ හැමදේම වෙන්නේ අර ආත්මුස්ත්‍යත් එක්ක. ඒ කියන්නේ ඒක දැන් ඒක වෙනවා. ඒක මග වෙන්නේ. ඒ කියන්නේ ඒක අපිට ජරාව බවට පත් වෙන්නේ ඒක. ජරාව වීම බවට පත් වෙන්නේ මම කියන්නේ එතන ඉපදුනාට පස්සේ. මම කියන්නේ එතන ඉපදුනේ නැතිනම් ජරාවට පත් වීමක් නෑ.
මේ අර පටිච්චසම්පාදයේ සලායතන වේ කියලා තැන්දි පටිච්ච මේ පංචපාදනස්කන්ධය හටගන්නුනේ එතන සලායතන වේ කියව ගම.
ආ.
එතකොට සරස ආයි එතනද සලායතන පච්ච පස්ස.
පස්ස.
එතකොට පස්ස පච්ච වේදනා කියලා ආයි ගන්න. එතකොට ඔය අර අභිසංස්කරණය වෙනවා කියන එක දෙ
එතන එතන නෙමෙයි. එතන එතන ඇහැ හට ගැනීමත් එක්ක හටගන්න ස්කන්ධ තමයි කියන්නේ.
ආ.
එකෙන් හැටින ආයතන හට ගැනීමත් එක්ක හටගන්න ස්කන්ධ වලට වේදනාව කියන්නේ. එතනින් පස්සේ තමයි අපි සංස්කරණය කරන්නේ. එතන දැන් ඔන්න ඇහැ රූපය විඤ්ඤාණය එකතු වෙන තැනම එකතීමත් එක්කම හටගන්නවා. මොකද මම මේ පොයිදාස මොහොතට කරන් ඉතන ඉන්නවා මේ මහත් ප්‍රමසුතිය කියන හොඳ විස්තර වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණය පහම හටගන්නවා. ඇහෙන් ඒක ස්කන්ධ හට ගැනීම ඒකත් එක්කම සිදු වෙනවා. ඒ වේදනාව තමයි මම කතා කරන්නේ. එතකොට ඒතන ඒ නාම රූපයත් එක්කම තමයි ආයතන හතරක් තියෙන්නේ. මේ දෙකම සිදු වෙනවා. අන්න ඒ වේදනාව අතුරින් පිළිගත්තට පස්සේ අතුරින් ඒ අභිසංස්කරණය කරන්නේ. මූලිකවම හැම එක එතන හටගන්න වේදනාවට ඒකයි පණවන්න බැරි සැපද්ද දුකද්ද අදුක්කම සුඛද්ද කියලා පණවන්න බෑ එතන. එතන වේදනාවක් විතරයි. ඇසේ ස්පර්ශ හටගන්න වේදනාවක් විතරයි.
එතකොට එදන සකස් වෙන පටිච්ච සමුපාදයේ තුල සකස් පංච උපාදානස්කන්ධ කීපයක් කතා කරන්න
පුළුවන්ද? පුළුවන්. ඔව්. ඒ අර දැන් ඒකයි මහා පොන්දමා සූත්‍රයේ අහන බුදුරන් වහන්සේගෙන් අහනවා පංච උපාදානස්කන්ධයේ උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් බාහිර දෙයක් උපාදාන කියන්නේ. එදවර බුදුරන් සිතර කරන පංච උපාදානස්කන්ධයට නිලී උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් බාහිර දෙයක් නෙවෙයි පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් චන්දරයක් කෙරෙහි උපාදාන. එතකොට මුලින් පංචවස්කන්ධේ හටගන්නා දිට්ඨියත් එක්කම ඒ හටගන්න දෙයට හටගන්න ආසාවෙන් තමයි උපාදානය බවටපත් වෙන්නේ. දැන් ඕක ගොඩක් කට්ටිය පැටල ගන්නවා. ඔක් ගොඩක් කට්ටිය පැටල වෙන මෙතන හටගන්න ස්කන්ධ දෙකක්
කියනවා.
පංචස්කන්ධ. නමුත් මුලින් හිතන්නේ පංචපාස්කන්ධ. පංචස්කන්ධයක් නේ හටගන්න මෙතන කිරිස් නේ. එහෙනම් ඒක නිකරිස්. නමුත් හටගන්නේ මොකද මේ? මෙතන හටගන්නට පත්‍ය අවිද්‍යාව තියෙනවානේ. දැන් අහිං රූපය දැකෙනකොටම හටගන්න මූලික පංචස්කන්ධයේ පත්‍ය අවිද්‍යාව මොලින් තියෙනවා. අවිද්‍ය සංකාර විඤ්ඤා නාම රූපත් එක්ක ඉඳන් හටගන්නේ. මොකද මම ඉන්නවා කියලා ගැනීමත් එක්ක ඉඳන් හටගන්නේ. මූලික සංස්කාර ක්‍රියාවලියකම තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඒකත් එක්ක හටගන්න ස්කන්ධ පහක්මයි. හැබැයි මේ ස්කන්ධ පහෙන් හටගන්න දෙයක මූලික හටගන්න දෙයක් නම් කරන්න බෑ මේ වේදනාව සැප වේදනාවක් කියලා. ඒක හතරෙන් පිළිගැනීමත් එක්ක සකස් කරගන්න දෙය තමයි සැප වේදනාව බවට පත් වෙන්නේ. ඒකයි අර මම අර ස්කීවේ අහිං රූප දකින්නකොටම අර මේ ටීවී එකෙන් එනකොට මට ටීවී එකේ පින්තූරේ ගිනා වගේ අර මූලික කාරණේ පේන්නේ නැහැ වගේ තමයි. අපි ස්පර්ශය වෙනකොටම අපට අර ලස්සන මේ සපහල් දුකයි අදකෝසු කයි නැගලා දෙනවා. ඒක දැක්කොත් දැක්කයි තරම් ඉක්මන කෙනා මේ ස්කන්ධෙක මුලින්ම හටගත්ත පංච වාස්කන්ධෙක. එතනින් එයා සකස් කරන්නේ ඒකයි ලෝකයක් ගොඩනගන්නේ නැති. ඒකයි අනුමිත සමාධිය බවටපත් වෙන්නේ. නිමිත්තක් නැහැ. මනිව නිමිත්තක් නැහැ. ඒකයි රහතන් වහන්සේ දන්නේ. නිකලස් කරනකොට මේක ඔක්කොම දුරවලා පස්සේ නිකලස් කරනකොට දීග කොට උස මහත් පාට හැමදේම දුර වෙනවා. ඒයි මනිනේ සම්පූර්ණ දුර වෙනවා. ඒ මනීම සම්පූර්ණයෙන් තියෙන්නේ අර වේ අර සංඥාවෙන් පිළිගැනීමත් එක්ක. නිමිති දුර වෙනවා. ඒකයි අනිමිත් සමාධියක් කියන්නේ. ඒකෙන් මාර්ගය අරගෙනාට යම් කිසි ප්‍රමාණයකින් අනිමිත් සමාධිය වැඩින්නේ ඇයි? එයා අර හටගන්න දේ ව්‍යාකාරින් ප්‍රමාණයට දැකීමෙන් යනකොට අර වේදනාවල් අර ඉතින් එහාට යන්න දෙන්නේ. ඉතින් වැඩේ නිසා මාර්ගයේ වැසගත මූලික ක්‍රියාවෙන් තමයි ප්‍රමාණිකුණු අනිමිත් සමාධිය වැඩෙනවා. ඒ අනිමිත් සමාධිය උපරිමයට එන පස්සේ නිකලෙසෙන්නේ. ඒකෙන් අනිමිත් සමාධිය ප්‍රමාණිකුණු වෙනවා.
දිට්ඨි
දිට්ඨි මතක්. දිට්ඨි දිට්ඨි මතක් හික්මන ඉක්මනාර පස්සේ ඉතින් එහෙයක් දෙයක් නැහැ. එතකොට මේක සැබෑවටම හික්මන්නේ කිලින්ම අරහත් මාර්ගය. අරහත් මාර්ගය ඉන්න කෙනා ඒ කියන්නේ මූලිකවත් හික්මෙට ඉන්නේ නැහැ. නමුත් එච්චර ලොකුවට කරන්නේ බෑ. මූලික හික්මේ යනකොට නිකේ ඊට පස්සේ සම්පූර්ණයෙන්ම හික්මල යනවා. ඒක අර මේ පාලේශිතර මංගල අර්කි ජී පාලේශිතර ඉස්ලාම් කරන්න තියෙන්නේ අර මූලිකවට එනදී එන භාගාරමුණාරු දෝසාරමුණාරු හැදෙන්නට දැකිනට. එහෙම හැදෙනක දැකීම දැකීම වාසය කරනකොට මොකද වෙන්නේ? එයාට වෙන අරමුණ පවතින කාල ප්‍රමාණවල අඩු වෙනවා. මොකද අඩු වෙන යන්නේ එයා දැනගත්තට පස්සේ නෝරක් බෝරේට පත් වුණාට පස්සේ මම තණ්හාව උපාදාන මම මේක පවත්වන්නේ කියලා යන්නේ නෝර හතගත්තට පස්සේ එයා තණ්හා උපාදාන පිටුට අඩු වෙනවා යාට. අර නෝරත් එක්ක. අන්න එහෙම සිරුම් වල අඩු වෙලා අඩු වෙලා යනකොට තමයි එයාට අර දැක්ක දැක්කේ ඉක්මන සත්‍යෙම එයා මේ හිතපත් වෙනවා. එතකොට නෝරක් දින වෙනවා වර්තමාන සිහියක් පිරෙන හැමදේම නැට ගන්නවා. අන්න ඒක ඇති වෙච්ච මූලික ඇති වෙච්ච ඉස්සලාම වර්තමාන තුල යම්කිසි සමුදියක් සම්බන්ධ නෝඩම්මන් කියන නෝන හට ගන්න කෙනාට මොකද කරන්නේ කියලා. ඉස්සලාමේ දැක්ක මෙතන මේ මෙච්චරයි තියෙන කේ දකින්න කියලා. ඊළඟට එයා හිමි හිටින වෙලාවට අන්න මේක ඉස්සල යනවා. පංචපාදස්කන්ධය අපි කරවිනවා. කෙලස් කියලා ගන්න තියෙනවා. උපදිකින වචන ගන්න තියෙන කෙලස් කියලා. මොකද පංචපාදස්කන්ධය කියන වචන ගත්තොත් එහෙම ධාතු කියන්නේ ස්කන්ධනේ. ඒක බබේ කතා කරන එකත් තියෙනවා. උපාදාන කතා කරන එකත් තියෙනවා. නමුත් කෙලස් කියලා ගත්තට පස්සේ ඔය තුනම ගැලපෙනවා. මොකද උපාදානයත් එක්ක තමයි ඔය කෙලෙන්නේ. කාගයක් කෙලෙසිය, දේශයක් කෙලෙසිය, මොහයක් කෙලෙසිය. එතකොට එතන ස්කන්ධ ගණනාවක් හදා ගන්න තියෙනවා. ඒතොර ක්‍රියාකාරී ඔක්කොම හදා ගන්න පුළුවන්. ඒතොර උපදිකින වචනට කෙලස් කියන වචන ගත්තට පස්සේ මමත්වයෙන් බැස ගැනීමෙන් සංස්කාරී ක්‍රියාවලිය. ඒතොර මේ දෙක කතා නොකර තමයි උපාදානස්කන්ධය කතා කරන જાතිය විතරයි. නමුත් තණ්හා හතර පිළිගැනීමයි සංස්කාරී ක්‍රියාවයි දෙකමක් තියෙනවා. මේ දෙකවත් තියෙනවා ඊළඟට જાතියක් තියෙනවා. ඔය තුනවත් එක තමයි උපදි කියන්නේ. ඉතින් උපදී කියන වචනේට කෙලස් මේ يعني පංචපාස්කන්ධ කියලා ගත්තොත් මේ එහෙම සමහර කතා කරන්න පුළුවන්. නමුත් කිලින්ම ගලපෙන්නේ කෙලස් කියන එක. කෙලස් හැට කර්ම කියලා කියනවා. කෙලස් හැට කර්ම කියලා අටුවයි. කියන්නේ කෙලස් හැට කර්ම කියවට ඒ වචනේ මේ කියන්නේ එතකොට කෙලස් හැට නොවන කර්ම ගැන කතා කරන්න පුළුවන්. මොකද එතකොට කෙලස් හැට කර්ම කරපස්සේ දැන් මේ තණ්හාව මේ උපාදාන කියන කතාව කරන්න බැහැ. මොකද ඒ කර්මයත් එක්ක කියන කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ කර්මයේ හදාගන්න බබේ විතර හදා ගන්න තියෙනවා. නමුත් කේස් එක හදා ගන්න ඔක්කොම හදා ගන්න පුළුවන්. දැන් මොනවද තියෙනවද? ඔය පටිසම්පාද ගැන ඇත්ත ගොඩාක් මේ කියපු කාරණාව හොඳට බලන්න විමසලා මේ කියන කාරණේ. තවන්ගේ හරියට නොවන තියෙනවා නම් මේ කියපු කාරණේ ගැන මොකද දැන් මෙච්චර කාලයක් කතා කරපු කර්ණුවානෝ වර්තමානය ගැන කතා කරනකොට මේක වරදින්නේ. මේක පැටලෙන්නේ. වර්තමානය ගැන අපි ධර්මයේ දකින්න ක්‍රියාවලිය ගැන කතා කරොත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි වර්තමානය ගැන කතා කරන ක්‍රියාවලිය කතා නොකර ඒක නොදැන අපි හිතින් දාවත් තියෙන අපි අරුබුදේට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න නම් මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් වර්තමාන පටිච්චසමුප්පාදයෙන්. එනම් අවසන් කරමුනේ ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසන ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්තු.